pensando. දෙදහස් දහනමය වසරේ පළවෙනි මාසේ අටවෙනිදා භාවනා වැඩසටහන. අලුත් පිරිසකුත් සිටිනවා, පරණ පිරිසක් සිටිනවා. ඉතින් මේ හැම දිනාටම සාධාරණයක් වෙන්න ධර්මය දේශනා කරන්න වෙනවා. සීල දනාටම උපකාරක වෙන්න. සමහර උදවියට ධර්මයේ දිග ඵලලක් තේරෙන්නේ නැති උදවිය ඉන්නවා. සමහර උදවිය බොහොම ධර්මයේ රස විඳින උදවිය පින්නතුන් සිටිනවා. ධාමට අනුව ජීවිතේ ගලපාගත් උදවියට ධර්ම රසය තියෙනවා. එහෙම නැතුව අපි යම්කිසි ක්ලේශයකට ගැලපෙන විදියට ධර්මයේ ගලපා ගත්තොත්, ද්වේෂයට හරියන විදියට ධර්මයේ ගලපා ගත්තොත් ද්වේෂ රසය, රාගයට හරියන විදියට ගලපා ගත්තොත් රාග රසය, මෝහයට හරියන විදියට ගලපා ගත්තොත් මෝහ රසය තියෙනවා. දහමට අනුව ගලපා ගත්තොත් ධර්ම රසය තියෙනවා. ඉතින් ඔබ විඳින්නේ ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මදමාන, ඉරිසියා කියන රසයද ධර්ම රසයද? ලෝකේ අය නම් වැඩිපුර විඳින්නේ ධර්ම රසය නෙමේ. දැන් මේ අපි උත්සාහ කරනවා අර දේවල් විඳලා විඳලා ඇති වෙලා මේ හිතට මොනව විඳින්නද? ධර්ම රසය විඳින්න. ධර්ම රසය විඳින්න. ධර්ම රසය විඳින්න නම් ධර්මෙහි පිහිටවා ගන්න ඕන තමන්ගේ සිත, කය, වචනය. ඒකට කියනවා තුන්දොර සංවර කරගන්නවා. ධර්මෙහි පිහිටවා ගන්නවා. එහෙම නැතුව ධර්ම රසය විඳින්න බෑනේ. කොහොමද ධර්මෙහි පිහිටවා ගන්න සිත? නිකාම නිකම් ධර්මය කියලා කියන්නේ, අපේ අය ගොඩාක් වෙලාවට ධර්මය කියලා කියන්නේ බුද්ධ ධර්මය, අනිකුත් ආගම්වල ඒ ධර්ම හැටියට සලකන ඒ ආගමික පොත. බුද්ධ ධර්මය තියෙන්නේ බුද්ධ ධර්ම පොත්වල නෑ. ඒ පොත්වල තියෙන්නේ කඩදාසි තීන්තයි අකුරුයි. එතකොට අනිත් ආගම්වල ඒ තියෙන්නේ කඩදාසි තීන්තයි අකුරුයි. ඊට වැඩි දෙයක් නෑ. ඊළඟට ඒක දිහා බලන්න පුරුදු වෙනවා එක එක විදියට. එච්චරයි. මිනිස් මොලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එකක් ගෞරවයෙන් බලන්න පුරුදු වෙනවා, අනිත් එක දිහා නින්දා සහගතව බලන්න පුරුදු වෙනවා. එකක් හරි කියලා බාර ගන්න පුරුදු වෙනවා, තව එකක් වැරදි කියලා බාර ගන්න සිද්ධ වෙනවා. එහෙනම් ඉතින් පේනව නේද ලෝකේ ධර්මයක් නැහැ කියලා? ලෝකෙ පොත්වල ජීවමාන කරන්න බැරි දෙයක් තමයි සත්‍ය කියන්නේ. කිසිම වචනයකට නගන්න බැරි දෙයක්. ඒ කාලේ බුදුහාමුදුරුවෝ මේක ලිවීම ප්‍රතික්ෂේප කළා. ලියන්න එපා. ඒ කාලේ තිබුණා ලිවීම. මේක අවබෝධයෙන් අවබෝධය පිණිස දේශනා කරන්න ඕන දෙයක් නිසා මේක ලියල තියල කියන්න පුළුවන් දෙයක් නෙමේ. අදන් බෑ. ඒකනේ අපි ලියනවා, ලියලා අවසානෙ කියන මේක තියෙන ඔක්කොම බොරු කියලා. ඒකට හේතුව මේක යම්කිසි පුජ්‍යලයක් අරගෙන එයාට අනිරූපී වූ විදියට කියන්න බැරිද? එයාට නිර්වචන ලබා දීලා බැරි පුළුවන්නේ කියන්න පුළුවන්. විවිධ අවබෝධයන් තියෙන මිනිස්සුව ගත්තාම ඒක විවිධ විදියට කියන්නේ. සඳහම්මල් වැකි පොත් අරගෙන සමහර අය කියනවා හරි ගැඹුරුයි, ජීවිත කාලෙම හිතන්න දේවල් මේකේ තියෙනවා කියලා කියනවා. සමහර අය කියනවා මේක පොඩි ළමයින්ට හොඳයි නේද ස්වාමීන් වහන්සේ, නිකන් කවි වගේනේ තියෙන්නේ කියනවා. දැන් මේ මිනිස්සයාගේ අවබෝධය මේක ආදුනිකයට හොඳයි නේද ස්වාමීන් වහන්සේ, නිකන් වැකි වගේ නිකන් තියෙනවනේ කියෝගෙන යන්න පුළුවන්නේ. මේ මිනිස්සයාගේ බුද්ධි පරිමාව ප්‍රමාණය කරන්න දෙන්න. ඒ නිසා තමයි ලියලා තියන්න බෑ කියන්නේ. ලියලා තියන්න බෑ. එහෙමනම් මේ ලෝකයේ කිසිම ආගම් පොතක ඇත්ත නැහැ. කිසිම වචනයක සත්‍ය නැහැ. ඒක තමයි ඇත්ත. ඒක මං කියන ඇත්ත නෙමෙයි, මේ සබහාදහම අපිට කියන ඇත්ත. මේ ඔක්කෝම ආගම් පොත්වල තියෙන යම් යම් දෘෂ්ටි. ඒ දෘෂ්ටි ගත්තාම ඒ දෘෂ්ටි වලින් ඇලෙනවා ගැටෙනවා යුද්ධ කරගන්නවා. හොඳ බලන්න, එක දෘෂ්ටියක් ගත්ත කියලා කියන්නේ අනිත් දෘෂ්ටියත් එක්ක ගැටියන් කියන එකනේ නේද? මේ දෙයිය ගත්ත කියන්නේ අනිත් දෙයියෝ ඕ නෑ, මේ දෙයියෝ විතරයි ලෝකෙට ඉන්න එකම දෙයිය කියලා මිනිස්සෙගේ ඔළුවට දැම්මහම ඒකෙන්ම කියවෙනවා අනිත් දෙයියෝ වැඩගත් නෑ, ඒ දෙයියෝ එක්ක ගැටෙන්න ඕන, ඒ දෙයියෝ නැති කරන්න ඕන කියලා. එහෙමනම් ලෝකේ දෘෂ්ටියක් ගන්නේ කොතනද? ඒ දෘෂ්ටියක් ගන්න තැනම ඇලීම ගැටීම කියන එක ස්වභාවයෙන්ම නිර්මාණය වෙනවා. ඇලීම ගැටීම ස්වභාවයෙන්ම නිර්මාණය වෙනවා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් අපි පුරුදු වෙමු දෘෂ්ටි නොගෙන බලා සිටින්න. දෘෂ්ටි නොගෙන සම්සුන්ව සිටින්න පුරුදු වෙමු. මම කියන දෘෂ්ටියට නොපැමිණ, මගේ කියන දෘෂ්ටියට නොපැමිණ වෙනත් දෘෂ්ටියකට නොපෙමින වීරයෙන් තොරව වාසය කරන්න. වීරිය ඕනේ, දෘෂ්ටි වලින් තොරව ඉන්න වීරිය ඕනේ. දැන් අපි කිව්වොත් ඔබට, ඔබ අහනවා මොනවද අපි රැගෙන යා යුත්තේ? එතකොට කියනවා ඔබට කිසිම දෙයක් රැගෙන යාමට නැත කියලා. එතකොට ඔබ වීරියකින් ලොකු බරකින් යන්න ඕනේ නැහැ නේද? අපි යාට කියන්නේ නිකන් සැහැල්ලුවෙන් ගමන් කරනවා කියලා. දෘෂ්ටි නැතුව සිටින්නට වීරියක් අවශ්‍ය නැත. දෘෂ්ටි නැතුව සිටින්නට වීරියක් අවශ්‍ය නැත. දෘෂ්ටිගතව සිටීමටයි වීරිය අවශ්‍ය. එතකොට බුදුදහම කියලා තියෙන සම්මා වායාම කියන්නේ, සම්මා වායාම කියන්නේ ඒකට තමයි. යහපත් උත්සාහය කියලා කියන්නේ, ඔව් උත්සාහය දරන්නට දෙයක් නැති නිසා ඒ උත්සාහයෙන් නිදහස, උත්සාහයකින් තොරව නිරායාසයෙන් සිටීම. निरायासයක් ඇති තැන සිටින්නෙක් නැත. निरायासයක් ඇති තැන සිටින්නෙක් නැත. සිටින්නෙක් ඇතනම් ආයාසයක් ඇත. දැන් ටිකක් බරපතලයි. ඒ එතෙන්ට සංසුන් වෙන්න ක්‍රමානුකූලව එකපාරට බැහැනේ. ක්‍රමානුකූලව ගත සිත සිරස මෘදු බවට පත් කරගන්න, සැහැල්ලුවට පත් කරගන්න පුළුවන් තරම්. තමන්ගේ සිහිය ඒ මේ අත දිවගෙන යනවා නම් මේ මොහොතේ ශරීරයේ කෙරෙහි කායගත සතියට පිවිසිලා ඊළඟට සියල්ලගේ නිදහස් වෙන්න. අසංසුන් නම් ආස්වාස ප්‍රාස්වාසයට පිම්බීම හැකිලීමට සිත යොමු කරගන්න පුළුවන්. තමන්ට ගෝචර වෙන හැකට ඉරියාපත භාවනාවක් හැටියට තමන්ගේ ඉරියාව පිළිබඳව මේ මොහොත පිළිබඳව හොඳ සිහියෙන් ඉන්න පුළුවන්. ඒ සිහිය ඒකාග්‍රතාවයත් සමග ඔබට තවදුරටත් මෘදු වෙන්න පුළුවන්. සිහිය ඝන කරගන්න නැතුව සිහියත් මෘදු කරගන්න ඕන. සමාධියත් ඝන කරගන්න නැතුව සමාධියත් මෘදු කරන්න ඕන. පිහිටන්න තැනක් නොසොයා නොපිහිටම තමයි පිහිටින්නේ. පිහිටන්නේ නැති බවම තමයි නිවන. පිහිටන්නේ නැති බවම තමයි නිවන. අයිතියක් නැති බව තේරුම්ගෙන වාසය කිරීම. හෙවත් අනිත්‍යතාවයේ වාසය කිරීම. අනිත්‍යතාවය තුළ වැඩ සිටීම. අයිතියක් නැති බව තේරුම් අරගෙන. අන්න ඒකයි අනිත්‍යතාවය. මොනවද අයිතියක් නැත්තේ? රූපේවත්, වේදනාවවත්, සංඥාවවත්, සංඛාරේවත්, විඥානේවත් අයිතියක් නැත. කොටින්ම සිතෙහි අයිතියක් නැත. එසේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනේ අයිතියක් නැත. අතීතේ අනාගතේ වර්තමානයේ අයිතියක් නැත. හොඳේ නරකේ උපේක්ෂාවේ අයිතියක් නැත. ශරීරයේ මහ පොළොවේ අයිතියක් නැත. යථාවබෝධයෙන්ම සත්‍ය ලෙසම මේ ලෝකයේ අයිතියක් නැහැ කියන ඥාන දර්ශනය, ඒ අයිතියක් නැත කියන අනිත්‍ය කියන ඥාන දර්ශනය පහළ වුණාට පස්සේ පින්නතුනි මනස සංවර කරන එක ලේසි. ඒකට හේතුව සිතුවිලි උපාදනය කරන තැනින්මයි අවබෝධය හටගන්නේ. බොහොම ගැඹුරු දහමක් මේ විදියට මනස සංවර කිරීම, පාලනය කිරීම අමාරුයි තමයි. ඒක භික්ෂුන් වහන්සේලා උපමා කරලා තියෙනවා, භාග්‍යවතුන් වහන්ස ඔටුවෙක්ගේ පිටේ දොඹ ගෙඩියක් තියෙනවා වගේ කියලා. දොඹ ගෙඩිත් හරියට රවුම් ජිල් බෝලයක් වගේ. එතකොට දොඹ ගෙඩියක් ඔටුවෙක්ගේ පිටේ තියන්න තියලා ගෙනියන්න අමාරුයි. මොකද හේතුව ඔටුවගේ පිට උලක් වගේ තියෙන එක, පැතිලි නැහැ. ඉතින් තියන්න අමාරුයි. ඔටුවගේ පිටේ දොඹ ගෙඩියක් තියලා ගෙනියන්න බෑ. ඒ කාඩියක් තියෙනකොටම ඒක වැටෙනවා. ඒ වගේ තමයි මේ සිත හරියට ස්ථාවර කිරීම, ස්ථාපනය කර ගැනීම ධර්මයේහි ඔට්ටුවගේ පිටේ දොඹ ගෙඩිය තියෙනා වගේ අමාරු කාර්යයක් කියලා උපමා කළා. නමුත් මේ අමාරු කාර්යය තුළ අපි දක්ෂ ලෙස පුරුදු පුහුණු වෙන්න ඕන. මේ ධර්මයේ තුල තියෙන්නේ පින්නතුනේ යම්කිසි බැලන්ස් එකක්, සමබරතාවයක්, මධ්‍යස්ථ මධ්‍යම ප්‍රතිපදාවක් පුරුදු පුහුණු කර ගැනීම. ධර්මයට අනුකූලව. ඒකට හැමින් හැමින් පුරුදු පුහුණු වෙන්න ඕන. තමන්ම යන ගමනේදී තමන්ම අත්දැකීමෙන්ම තේරුම් ගන්නවා තමන්ගේ සිත මොන විදියටද පිහිටෙවුවහමද තමන්ගේ හිත සංසුන් වෙන්නේ, සංවර වෙන්නේ. කොයි විදියට පිහිටෙවුවහමද සිත අසංසුන් වෙන්නේ කියලා.
හොඳයි සාදු. අපි මේ රහත් බව ලොකු කරගෙන රහත් වෙන්න නේද මාර්ගඵල ලබන්න දුක් විඳිනව මැරෙනව මහන්සි වෙනව. නමුත් උපතින්ම රහත් බව අරගෙන යන අයත් ඉන්නවා. කවුද? උපතින්ම රහත් බව අරගෙන යන අය ඉන්නවා. කවුද? ඔය දින ගස්කොළ ඒ උදවිය උපතින්ම මහ රහත් බව අරගෙන ඉපදිච්ච අය. ඒ කොහොමද ඒක උනේ? ඒගොල්ලන්ගේ බීජමය පරිමාව මේ පරිණාමයක් තිබ්බට ඒගොල්ලන්ට එහෙම පුනර්භවයක් උපදින ස්වභාවයක් නැහැ. නැවත නැවත උපදින විඥානගත ස්වභාවයක් ඔවුන්ට නැහැ. බීජමය පරම්පරාව විතරයි යන්නේ. අපිට බීජමය පරම්පරාවකුත් තියෙනවා, චිත්තමය පරම්පරාවකුත් තියෙනවා. ඉතින් අපි කොච්චර මහන්සි වෙලා හරි මේ පුරුදු වෙන්න උත්සාහ කරන්නේ ගහක් කොළක් වගේ ඉන්න. ගහක් කොළක් ළඟ ගහක් ළඟ තියෙන රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණ ඔක්කොම තියෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව පළදාව දෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව මල් පිපෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව හේවන සලසා දෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව මිනිස්සුන්ට ඕකේට දර පොහොර කොහොම සලසා දෙනවා. ගහකට ප්‍රතිඋපකාර කරන්න ගියොත් ඒව කරන්න බැරි තරම්. ඉතින් මේ ගහක් වෙන්න නේද මේ උත්සාහ කරන්නේ අපි. හොඳ නුග ගහක්, අලු ගහක්, එහෙම නැත්නම් කොස් ගහක්, පොල් ගහක් හරි වගේ ගහක් වෙන්න උත්සාහ කරන්නේ. භාවනාත්මකව හිත පුරුදු කරන කෙනා සෑම විටම යථා අවබෝධයම දිනු කරගන්නට ඕන. සෑම කාරණයකම සිත පිළිබඳව, සිතුවිලි පිළිබඳව, සංස්කාර ධර්ම පිළිබඳව, ඇස පිළිබඳව, සදහායතන පිළිබඳව, කාලය පිළිබඳව, ලෝකය පිළිබඳව, ලෝක නිරෝධය පිළිබඳව හැම මොහොතකම යථා අවබෝධයම තිබිය යුතුයි. ඒකට කියනවා නුවණින් බැලිය යුතුයි. නුවණින් බලන්න නැත්නම් හරියට සිංහල ජාතිය වගේ විනාශයට යනවා, විනාශයට පත් වෙනවා. සිංහල කියලා ජාතියක් තියෙනවා, උන් නුවණින් බලන්නේ රට ගැනවත් දහම ගැනවත් තමා ගැනවත් මූත් බලන්නේ. ලෝකේ මං හිතන්නේ විනාශ වෙන ජනවර්ගයන් අතර තුන්වෙනි ස්ථානේද කොහෙද ඉන්නවා? ඔයත් අහලා තියෙනවද මේ සිංහල ජාතියක් කියලා එකක් තියෙනවා, කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ අර නුවණින් බලන ස්වභාවයක් නැති නිසා ඔවුන් ජනවාර්ගික පිරිසක් හැටියට පිරිහිනවා, පුජ්‍යලෝ හැටියට පිරිහිනවා, ඕ ආධ්‍යාත්මික හැටියට පිරිහිලා තියෙනවා. අන්න ඒ ජනවර්ගයේ කොටස වගේ වෙන්න එපා. ඒ කියන්නේ සිංහලෙක් වගේ වෙන්න එපා. එහෙමනම් දැන් ඔබ පරීක්ෂා කරලා බලන්න ඕන සිංහලෙක් මොන වගේද කියලා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන අමුතු ඉලක්කයක් අමුතු බලාපොරොත්තුවක් නැහැ. ඔහි ගහගෙන යනවා. හිතලා බලන්නේ, හිතලා බලන්න උපදේශයක් අනුශාසනයක් කළොත් එහෙම උපදේශයක් අනුශාසනයක් කරන කෙනා කෙරෙහි තරහෙන් බලන්නේ. උපදෙස් දෙනවට කෙනෙක් අකමැති වෙනවා. උපදේශයක් දුන්නහම නුවණින් මෙනෙහි කරන්නේ. ඔන්න සිංහලයාගේ හැටි. දියුණුවක් වෙන්න ඕන කියලා ඌමනාවක් නැහැ. නිකම් පුරසාරම පෙන්නනෝ විතරයි. දියුණුවක් වෙන්න කියලා ඌමනාවක් නැහැ. උපදෙස් පිළිගන්න. එතකොට එහෙම කෙනෙක් වුණොත් එහෙම කවදාවත් නුවණින් වාසය කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. නුවණින් වාසය කරනවා කියලා කියන්නේ යා දියුණුවක් ලබන්න කැමති. ඒ වගේම අනුශාසනාවලට කැමති, අනුශාසනාවන් ගැඹුරෙන් මෙනෙහි කරන්න කැමති. අජානීය පුරුෂයෝ ආජහනීය පුරුෂයා හැටියට සලකනවා. ඒ කියන්නේ එයාට දෙපාරක් කියන්න ඕනේ නැහැ, එක පාරෙන් හදා ගන්නවා කියන එක. ඕනම අඩුවක් පෙන්වලා දුන්නාම එක පාරෙන් හදා ගන්නවා. දෙපාරක් කියන්න ඕනේ, එක කරුණක් එක සැරෙන් කියද්දිම වැටෙනවා. උගටි තඥ පුජ්‍යලයක හැටියට එක කරුණක් එක සැරේම වැටෙනවා. නිවන ලෞකික නොවන නිසා, එහෙමනම් අපේ මේ ලෞකික ඥාණයෙන් මේක හොයාගන්න බෑ. නිවන ලෞකික නොවන නිසා ලෞකික ඥාණයෙන් නිවන සොයාගන්න බෑ, නිරෝධය සොයාගන්න බෑ. සම්‍යක් ප්‍රතිපදාව, සම්‍යක් ධර්මය, ලෝකෝත්තර දර්ශන මාර්ගඵල එකක්වත් පින්නතුනේ මේ නුවණින් සොයාගන්න බෑ. මොන නුවණින්ද? ලෞකික නුවණින්, ලෞකික ඥානෙ. ඥාන කිව්වහම දෙකක්, දෙආකාරයකට බෙදෙනවා. එකක් ලෞකික ඥාන, අනෙත් එක ලෝකෝත්තර ඥාන. ලෝකෝත්තර ඥානෙන් බලද්දී රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සහ කාලය නැහැ. මොන වෙනස? ලෞකික ඥානෙන් බලද්දී රූප, වේදනා, සංඥා, සංකාර තියෙනවා, කාලය තියෙන, ලෝභ දේශ මොහ තියෙනවා. ඔන්න හඳුනා ගන්න. ඔබ දැන් බලන්නේ ලෞකික ඥානයෙන්ද ලෝකෝත්තර ඥානයෙන්ද කියලා බෙදා ගන්න. හඳුනා ගන්න පුළුවන්. දැන් හඳුනා ගන්නට ලක්ෂණ දෙපාර්ශවයෙන් තියෙන ලක්ෂණ පෙන්වුවා. ලෝකෝත්තර ස්වභාවයේ ලක්ෂණ සහ ලෞකික ස්වභාවයේ ලක්ෂණ.
චේතනාවකින් ජීවත් වන ස්වභාවය මේ පුදුන් ලෝකයේ තියෙන ස්වභාවයක් චේතනාවකින් ජීවත් වෙනවා. මොකද්ද මේ චේතනාව කියලා කියන්නේ? චේතනාව කියන්නේ පදනම, මූල සාධකය, එහෙම නැත්නම් යටි අරමුණ. චේතනාව චේතනාව කුසල අකුසල වෙනවා, පිම්පව් වෙනවා. චේතෝ විමුක්තියෙන් අන පිම්පව් ඉක්මවා යනවා. කොහොමද චේතෝ විමුක්තියක් ඇති කරන්න පුළුවන්ද? කාටවත් බෑ. ඇති කරන්න බෑ, ඇති වෙන්න ඕන එක. ඇති කරන්න බැරි. අපි කරන කියන සියලුම දේවල් අදාළ වන්නේ චේතනාවටයි ලෝකයටයි. ඔබ කරන කියන සෑම දෙයක්ම අයිති වෙන්නේ චේතනාවටයි ලෝකයටයි. චේතනාවට හසු වුණා කියන්නේ කර්මයට හසු වුණාමයි. මොකද චේතනාවෙන් පසුව ඒකම කර්මය ගොඩනැගෙනවා. කර්මේනොත් බේරිලා, චේතනාවෙනොත් බේරිලා, ලෝකේනොත් බේරිලා, කාලේනොත් බේරිලා වාසය කරනකොට කියනවා අන්න පෙනුතුනි ආර්ය මග, ආර්ය ගමන, ආර්ය ශ්‍රාවකත්වය. ඇයි ලෝකෙට නොමැදෙන්නේ? අවබෝධිතයි, පූර්ණ අවබෝධිතයි. මොනව ගැනද? රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන පූර්ණ කොට අවබෝධිතයි. මේවයි එළඹ ගන්න දෙයක් නෑ, අල්ල ගන්න දෙයක් නෑ. මායාවක් තියෙන්නේ, රැවටීමක් පමණයි තියෙන්නේ, යථාර්ථයක් නෑ කියලා එළඹ ගැනීමක් නෑ. එනිසායි ලෝකෝත්තර ඥානය තුළ ලෝකීය ස්වභාවල් නැහැ. පිනතුන එකක්වත් තිබෙන්නේ විමුක්ති ස්වභාවයන් සහ නිරෝධ ස්වභාවයන්, සම්‍යක් ස්වභාවයන් පමණයි. සම්මා කියන වචනේනොත්, නිරෝධය කියන වචනේනොත්, විමුක්ති කියන වචනේනුත්, නිර්වාණ කියන වචනේනුත්, අකාලික කියන වචනේනුත්, අවේදීත කියන වචනේනුත්, සියල්ලගෙම ග්‍රහණය කරන්න එකම අවස්ථාව, එකම තැන. අපි මොන වචනයක් ඇතෙන්ද භාවිතා කළත් ඒක කිසි වරදක් නැහැ. එකම ගුණයක් තමයි අදහස් කරන්න. අපි මුලින්ම විශ්වාස කරන්න ඕන මේ ඉන්ද්‍රයන් තුලින් එහා යමක් තියෙනවා කියලා අවබෝධයක් ඇති වෙන්න ඕන. අන්න එහෙම හිතන කෙනෙකුට විතරයි තේරුම් ගන්න කෙනෙකුට විතරයි මේ ඉන්ද්‍රයන් වලින් එහා දෙයක් තියෙනවයි කියලා ලෝකෝත්තර ගවේෂණයකේ දෙන්න පුළුවන්. නැත්තම් ලෝකේ තියෙන ඉන්ද්‍රයන් පමණයි, සියල්ල ලෝකයේ ඉන්ද්‍රයන් වලට ගෝචර වෙන දේවල් පමණයි, ඒකාන්තේම ගෝචර විය යුතුයි කියලා හිතුවොත් එහෙම යා ලෞකික ලෝකෙම තමයි සැරිසරන්නේ. යමෙක් හිතනවා මේ ඉන්ද්‍රයන් වලින් එහාට දෙයක් තියෙනවා කියලා. විශ්වාස කරනවා. ඒට තමන්ගේ සිත ඥානෙ යොමු කරනවා. ඒ සිතම ලෝකෝත්තර සිත බවට, ලෝකෝත්තර ඥානෙ බවට පත් වෙනවා. මේක කියන්න බැරි දෙයක්. නමුත් මේ ආකාරයෙන් ක්‍රමානුකූලව පැහැදිලි කරනකොට පින්නතුන් ළඟ වැඩෙනවා මේක. ඒ වගේම පින්නතුන් පැහැදිලි කරගන්න උත්සාහ කරනකොට මේක වැඩෙනවා. කෙලෙස් සහිත සිත් වලින් මිදිලා කෙලෙස් රහිත තත්ත්වයන් වලට පත් වෙනවා. ධර්මය මතුවෙන්න නම් පින්නතුනේ ඔය සිතෙහි තිබෙන්නා වූ ඒ කාලකෝට්ටියට, එහෙම නැත්නම් ඒ අසංසුන් භාවයට මුහුණ දෙන්නම ඕන. මුහුණ දීලම තමයි ඒකින් පන්නරයක් ඔබ ලබන්නේ. ඒ පන්නරය තමයි ඔබට විශාල ශක්තියක් ගෙනල්ලා දෙන්නේ. එනිසා ඔබ ඔබේ සිතෙහි යම් ස්වභාවයක් තියෙනවද, ඒක සුබ වුණත් අසුබ වුණත් පීඩාකාරී වුණත් ඒ සමග ඔබ අවබෝධය ලබා ගන්න මහන්සි වෙන්න, ඒ තුලින් ලබන, ඒ විඳීමෙන් ලබන පන්නරය ඔබට පුදුමාකාර විදිහේ ලෝකයේ අත්හැරීමට හේතුවක් බවට පත් වෙනවා. මොකද මේ ඔබ නෙමේ දැන් අවබෝධ කරගන්න ඕන ධර්මය, ඔබේ සිත. ඔබ දැන් ධර්මය අවබෝධ කරගෙන ඉවරයි, ඔබේ සිත දැන් ධර්මය අවබෝධ කරගන්න ඕන. එතුමන්ට, සිතට, අපි කියමු එතුමන්ට, එතුමන්ට මේක අවබෝධ කරගන්න අපි සලස්සන්න ඕන, මග පාදල තියන්න ඕන, නුවණින් මඟ පෙන්වන්න ඕන, අධ්‍යක්ීමෙන් සිතට සංවරය වෙන්නට උගන්වන්න ඕන, වීරියෙන් සිත දරාගත යුතු දේවල් දරා ගන්නට ඕන, ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කරන්නට ඕන. එනිසා ඔබ ඔබේ සිතත් සමග වාසය කරමින්, ධර්මයට ගලපමින්, අනුගත කරමින්, ඔබේ සිතම නොසැලෙන, නොඇටෙන තැනක, මාරයා නොදකින තැනක පිහිටවන්න පුළුවන්කම තිබෙන්න ඕන. මාරයා නොදකින තැනක ඔබේ සිත පිහිටවන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය නොදකින තැනක, ඉන්ද්‍රියන් නොදකින තැනක තමන්ගේ සිත පිහිටුවා ගන්න. අන්න යා තමයි අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ, මාරයට දකින්න බැරි තැනකට ගියා කියලා කියන්නේ අන්න යාට.
දැන් ඔහුම වාසය කරද්දී සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙන දේවල් මේ කොටස් දෙකකට පහ නම් කරනවා. එකක් තමයි අසංඛාරික සිත්. අනෙක තමයි සසංඛාරික සිත්. ඒ කියන්නේ සංස්කාර ගොනුවට හසු වෙන එකකුයි සංස්කාර ගොනුවට හසු නොවන ඔන්න සිතිවිලි කොටසකුයි තියෙනවා. මේ අසංඛාරික සිත් කුමක්ද? අන් අයගේ හිමත් නැත්තන් යම් උත්සාහයකින් තොරව තමන්ගේ මෙහෙයවීමකින් තොරව කරන්නෙක් කරවන්නෙක් නැතිව ඇතිවන සිත්වලට කියනවා අපි අසංඛාරික සිත්. ඒවයි ස්වභාවය පින්නතුනි. හරියට ඒක නන්නාතුරුණ කෙනෙක් පාරේ ගියා වගේ. ඒ අසංඛාරිකයි. ඊට පස්සේ අපි අහනවා අරයගේ කවුද මේ පාරේ ගියේ? දන්නේ නැහැ. ඇයි අපි ඒ දන්නේ නැහැ කියලා කියන්නේ? ඔව් අපි දැනගන්න උත්සාහ කරෙත් නැහැ. ඒ පැත්තෙන් අපිට දැනුමක් ආවෙත් නැහැ. ඒ නිසා මේ මුද්දලයා හොඳ මැන්නෙත් නැහැ, නරක මැන්නෙත් නැහැ, ಗುಣ මැන්නෙත් නැහැ. අපිට ප්‍රශ්නෙකුත් නැහැ, වේදනාවකුත් නැහැ. කොහේ ඉඳලා ඉන්න ඕනද කියලා අහන්න හිතුනෙත් නැහැ. මේ මිනිස්සයා කොහේ යනවද දන්නේ නැහැ. නිකන් ඉන්න බැරි ආච්චි අම්මලා නම් එහෙම හිතනවා. මෙයාගා මේ වෙලාවේ කොහේ යනවද කියලා නේද? එහෙම හිතන්නේ නැහැ, මොකවත් නැහැ. සංස්කාර කරගත්තේ නැහැ, නිකන් මිනිස්සෙක් ගියා. කවුද එක්කෙනෙක් ගියා නේද? ওই කෙනෙක් ගියා. කවුද? දන්නේ නැහැ. දැනගන්න හිතුනද? ඒත් නැහැ. කොහේ ඉඳලා දෙන්නේ කියලා හිතුනද? ඒත් නැහැ. ලස්සනද අව ලස්සනද? මන් දන්නේ. මගේ මිනිස්සයව මැන්නේ නැහැ. මේ සරල උදාහරණයක් ගෙනල්ලා දෙන්නේ. ආන්න ඒ වගේ. එහෙම සිතුවිලි දහමයක් තියෙනවා මේ අසංඛාරික සිත් කියලා. ඊට සසංඛාරික සිත් තියෙනවා. කෙනෙකුගේ මෙහෙවීමෙන් හෝ උත්සාහයෙන් කරවීමකින් හෝ ඇතිවන සිත සසංඛාරික සිතයයි කියනු ලැබේ. අපි කරවනවනේ. අපි උදාහරණයක් වශයෙන් උවමනාවෙන් දෙයක් විඳිනවනම්, උවමනාවෙන් දෙයක් සංඥා කරනවනම්, උවමනාවෙන් දෙයක් හිතනවනම් පෙළඹවීමෙන් ඒකට ඒක අයිති වෙන්නේ සසංකාරික ගුණයට. උවමනාවෙන් අපි ඒ දේ කරන්නේ සසංකාරිකයි. ඒ නිසා අපි හැම මොහොතකම ලෞකික ස්වභාවයක් සහ ලෝකෝත්තර ස්වභාවයක් දෙකක් හඳුනාගෙන සිටින්න ඕන. ලෝකෝත්තර ස්වභාවයක වාසය කරන්නට ඕන. ඒ ආකාරයෙන් ඉතින් තියෙනවා සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, ඥාන සම්පයුක්ත, විප්පයුක්ත ආදි වශයෙන් ලෞකික ලෝකෝත්තර සිත්. ආදි වශයෙන් අනේක වශයෙන් ධර්මයේ බෙදා වෙන් කරමින් පෙන්වනවා.
ගොඩාක් ධර්ම කරුණු අවශ්‍ය කරන්නේ පිනතුනේ අපි එක තැනකින් ධර්මයේ මතු කරගත්තොත්. එක තැනකින් එක මොහොතකින් ධර්මයේ මතු කරගත්තොත් අපිට ගොඩාක් කරුණු දැනගන්නම අවශ්‍ය නැහැ. බුදුහාමුදුර එක අවස්ථාවක දේශනා කරලා තියෙනවා යමෙක් ත්‍රිවේදනාවෝ දැනගෙන අවබෝධ කරගන්නවා නම් ඒ ඉක්මවනවා නම් ඔහුත් මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. මොකද්ද ත්‍රිවේදනාව කියන්නේ? සුඛ දුක්ඛ උපේක්ෂා. මේක හරියට දැනගන්න ඕන, මේක ඉක්මවන්න ඕන, ඔච්චරයි. ඉතින් වෙන මොකුත් බණ ඉගෙන ගන්න ඕනේ. කලසලටපත් වෙන්න ඕනත් නැහැ. මම ගොඩක් බණ දන්නේ නැහැ කියලා. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. යමෙක් කාලය ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. යමෙක් ඉන්ද්‍රියන් ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. යමෙක් පංච උපාදානස්කන්ධය ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. දැන් ඔය මම ඔයත් අන්න කිව්වා සාමාන්‍ය සූත්‍ර 1000ක විතර තියෙන ඒවා කැටි කරලා. මේ සඩ ආයතන වලින් සහ පංච උපාදානස්කන්ධයෙන් එහා කතාවක් නැහැ කිසිම දේශනාවක. අපිට තියෙන්නේ මේ කොටසනේ. ඔය ඉන්ද්‍රියන් හතක් ගැන කතා කරන්නේ, හතක් තියෙන මිනිස්සු හම්බ වෙනවා නේද? හයක් ගැන කතා කරන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධය ඇරෙන්නේ හතක් අටක් තියෙන පංච උපාදානස්කන්ධයක් හම්බ වෙන්නේ නැහැ. පහම තමයි කතා කරන්න වෙන්නේ. කාලය 10ක් 15ක් බෙදෙන්නේ නැහැ. හැම තිස්සෙම කාලය තුනකට බෙදෙනවා. එච්චරයි. වේදනාව තුන් ආකාරයි ප්‍රධාන වශයෙන්. බෙදලා ගත්තාම අසීමාන්තිකයි. ඒක හරියට අර අපේ දිවට අපි කන පළතුරු වර්ග අපි නොකාපු කවදාවත් අස නැති විඳපු නැති පළතුරුත් තාම තියෙනවා ලෝකේ. ඒකත් අපි රස විඳ දවසට අපි කියනවා ඒක අලුත් රසක් කියලා. එතකොට මේ දිවේ එක එක විදිහේ මහා අමුතු රස විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට වේදනාවත් ආන්න එහෙමයි. එහෙම නැතුව මේ වේදනාව බෙදන්න බෑ 3කට 4කට 100කට 108කට එහෙම බෙදන්න බෑ. 118කට එහෙම බෙදන්න බෑ. ඒකෙත් අප්‍රමාණයි. ලක්ෂ කෝටි ගානකට උනත් ඡන්න පුළුවන්. ඒක නිසා තමයි මේ අභිධර්මයෙන් එහෙම බෙදීම් ආදී යම් යම් වශයෙන් ඒ කළත් යම් කිසි ඒ සොයාගත්ත සීමාවක කොටසක් විතරයි. එතනින් එහාට වුණත් ඒක වෙනස් වෙයි වෙන්න පුළුවන්. මොකද මේ සිත අචින්ත්‍ය අවසානයක් නැති ධර්මයක්. අවසානයක් නැති ධර්මයක්, අචින්ත්‍ය ධර්මයක්. ඉතින් අපි මොකද්ද මේ කරන්න තියෙන්නේ? යථා අවබෝධය යථා පඤ්ඤාය පස්සති. මේ අනියත ලෝකයක නියතයක් දීපු වරදට විඳිනවා. අනියත ලෝකයක නියතයක් දුන්නු වරදට විඳවනවා විඳිනවා. ඔච්චරයි. මේ දහම තේරුම් ගත්තයි කියලා කෑම බොන කන බොන එකට තහනමක්වත් ඒ මොකක්වත් නැහැ. පවතින එකට තහනමක්වත්, ජීවත් වෙන එකට තහනමක්වත්, රාකී ආරක්ෂා කරන එකට තහනමක්වත්, යාන වාහන ගන්න එකට තහනමක්වත් ඒ මොකවත් නැහැ. ඒව ඔක්කොම තියෙන්නේ සම්මතේ. ඒව සම්මතේ හොඳ විදියකට කරගන්න එකයි තියෙන්නේ. කනවනම් හොරා නොකෑවනම් හරි. හම්බ කරනවා නම් ඕ රාජ්‍ය විරෝධී විදියකින් හම්බ කරන්න නැතුව හම්බ කරා නම් හරි. ආයෙකට කාටවත් මුකුත් කියන්න බෑ. ඒක දහමට ප්‍රශ්නිකුත් නෑ. ඒ වගේම පාපයට රුකුල් දෙන දේවල් වෙලඳාම් නොකොට අර වෙලඳාම් පහක් තියෙනවා නේනේ ඒවා නොකොට වාසය කරාන ඉවරයි. ඒකට අර රාජ්‍ය විරෝධී නොවුනත් ඒවයි අර අකුසල රැස් වෙනවනේ. දැන් මත් විස විකුණන මිනිස්සෙක් වුණාම ඒ මිනිස්සු දැවෙනවා පිච්චෙනවා. අත්තරදා. ඒ වගේම අව්‍යායුධ වෙලඳාම් කළාම ඒක හොඳ නෑ. දැන් සමහර රටවල් හරි සන්තෝෂයෙන් මුළු ලෝකෙටම අව්‍යායුධ නිෂ්පාදනය කර කර විකුණ විකුණ යුද්ධ ඇති කර කරම ඇති කර කර අව්‍යායුධ විකුණ ගන්නවා ඒගොල්ලෝ. ඒක හොඳ නෑ. ඒගොල්ලන්ට ඒක කර්ම විපාක වශයෙන් දවසක එනවා. අවබෝධයෙන් පරිහරණය කිරීම තමම්ම වැටිලා තමම්ම සූරගෙන මේ ඉගෙන ගන්න ඕන. ඒකට හේතුව මේ වගේ උදාහරණයක් වශයෙන් දැන් මම අපි පොඩි කාලේ බයිසිකල් පරින්න පුරුදු වුණා. අපි පොඩි කාලේදී පුංචි බයිසිකල් තිබ්බේ නෑ වැඩිපුර. තිබ්බේ ලොකු යවුන්ගේ බයිසිකල්. ওই පාබැදි ඉතින් අපේ පුරුදු වීම අර පොල්ල යටින් දාලා පදින්න තමයි පුරුද්ද. කකුල් දෙක අර අස්සෙන් දාලා උඩ පොල්ලෙන් දාන්න බෑනේ උසමතේ. යට පොල්ලෙන් අහකට දාලා අර නිකන් වවුල එල්ලිලා වගේ සීට් එකේ එල්ලිලා පැදගෙන පැදගෙන දැකලා තියෙනවා දැන් පුටුනේ පදිනවා. ඒ විදිහට තමයි පුරුදු වෙන්නේ. ඉතින් ওই විදිහට පදින්න ගියාම අපේ එක කකුලක මජන් ගෑවෙනවා. අර අස්සෙන් කකුල දාන්නේ. ඒ නිසා මජන් ගෑවෙනවා මේ. ඉතින් ඔහොම දේවල් වෙනවා. අපි ඒ ඔය කාගේ හරි මාම කෙනෙක්ගේ හරි කාගේ හරි බයිසිකලයක් හම්බුනහම ඕක තමයි ඉතින් රාජකාරිය. ගිහිල්ලා කඩලා පෙරලලා ආයි ගෙනල්ලා තියෙනවා. හුලන් යවලා ඈ හැන්ඩල් එක ඇද වෙලා ඉතින් අපිම ඕකෙන් වැටි 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 තියෙනවා. ඔන්න දවසක් ගිහිල්ලා දඩහන් ගාලා ඇලකට වැටුණා. වැටුණාට පස්සේ හැන්ඩල් එක එක දිහාවක රෝදේ තව දිහාවක දැන් තියෙනවා. අටපට්ටම් වෙලා තියෙනවා. ඉතින් මේ එන ගමන් මං තල්ලු කරගෙන එනවා රෝද එක දිහාවක යනවා හැන්ඩල් එක තව දිහාවක යනවා. කවුද අක්ක කෙනෙක් පාර ගියා. මල්ලි හැන්ඩල් එක ඇද වෙලා නේද කියලා ඇහුවා. මං කිව්වා ඔව් මේක හැන්ඩල් එක ඇද වුණානේ වැටිලා. ඒ අක්ක පොඩ්ඩක් කොහොම ඉන්නකෝ කියලා ඇවිල්ලා අර ටයර් එක කකුල් දෙක අස්සේ ගහලා කෙලින් කරලා දුන්න 50 ගාලා. මං දැනගත්තා එදා ඉඳලා හැන්ඩල් එක කෙලින් කරන්නේ මේමයි කියලා. එදා ඉඳලා ප්‍රශ්නයක් නැහැ. ඕන තැනක හැන්ඩල් එක ඇද වුණොත් ගියා අර විදිහට කකුල් දෙක අතින් ටයර් එක ගැහුවා කෙලින් කළා. ඒ අත්දැකීමෙන් පදින්න මොන පැද්ද වැටුණා හොරගත්තා ආයෙ තේනවා. තේරෙනනේ? බයිසිකලේ දෙනවා කියලා කිව්වොත් එහෙම ඉතින් ඕන කඩේකට ඕන දිහාවකට යනවා. මල දවස සීනි කිලෝ එකක් අරන් එන්න කියලා කිව්වා කඩේට ගිහිල්ලා. මම සීනි කිලෝ එක අරගෙන හරි වේගෙන් ආව පල්ලමේ. එනකොට සීනි කිලෝ එක අර ඇනේට ඉඳලා සෝස් ගාලා වාර දිගේ. දැන් මම හරි රත් වුණා. දැන් හරි වැඩේ වෙන සීනි කිලෝ එකම පාරේකේ. ආයෙ එකතු කළා ඔක්කොම ටික. එකතු කළාට පස්සේ දැන් කිලෝ දෙකක් විතර තියෙනවා. කිලෝ දෙකක් විතර. මං කල්පනා කරා දැන් ඉතින් සීනි ගිනිල්ල දුන්නාම කියන කොල්ලෝ මේකේ කිලෝ දෙකක් විතර තියෙනවනේ. මං කිව්වා මුදලාලි මාමා අඳුරන කමට දාලා දෙන්න ඇති වැඩිපුර කියලා. ඒ නිසා දිය කළා එහෙම බොනකොට අඩිය දිය වෙන්නේ නැති සීනි එහෙමත් තියෙන්නේ නැති. ඒ වගේම මේ අමුතු පාටක් මඩ පාටක් එහෙමත් තියෙනවනේ. ඒකේ නෙස්ටමෝල් පාටක් එහෙම එනවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් පොඩි ළමයි මොකෝ කියන්නේ මගේ වැට්ටුව කියලා ගායි කියලා බයිට කියන්නෙත් නැහැ. ඒ නිසා ඒව දේවල් එනවා. අපි අපේ මනසත් එක්ක පවතිද්දී අපි නුවණත් එක්ක අපි විදර්ශනාව කේදෙද්දී අපි ගැනම අපි අවබෝධයට පත් වෙනවා. අපි අපේ සිත අපේ ඉන්ද්‍රියන් අපි පරිහරණය කළ යුත්තේ කෙසේද කියන යථා අවබෝධයකට පත් වෙනවා. දුක් විඳින්නේ නැතුව ජීවත් වෙන්න කොහොමද කියන ශෛලිය ඉගෙන ගන්නවා. ක්‍රමය ඉගෙන ගන්නවා. සතුටෙන් ජීවත් වීමේ කලාව ඉගෙන ගන්නවා. සහල්වෙන් ජීවත් වීමේ කලාව මම ඉගෙන ගත්ත කලාවන් වල තියෙනවා ඒවා. අසේවනාච බාලානම් බාල මිනිස්සු ආශ්‍රය කරන්න හොඳ නැහැ. ටෙලිෆෝන් එකේ වා මාර කරදරයක්. ඒ නිසා ඔය සහල්වෙන් ජීවත් වෙන ක්‍රම. පුළුවන් නම් පණ්ඩිතානංච සේවන. උසස් ගුණයක් තියෙන මිනිස්සු හොඳ හතවතක් තියෙන මිනිස්සු යහපතක් දේශනා කරන ධර්මයක් අහන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන, ආශ්‍රය කරන්න ඕන, යහපත් පොතපත බලන්න ඕන. පණ්ඩිතානංච සේවන. පිදී යුත්තන් පුදන්න ඕන. නොපිදී යුත්තන් පුදන්න යන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ උදව්ව බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්න කෙනෙකුට උදව් කරන්න යන්න හොඳ නැහැ. අසරණ වුණත් උදව්වක් ඉල්ලන්නේ නැත්තම් උදව් කරන්න ඕමන නැහැ. දැන් දවසක් මම ආච්චි අම්ම කෙනෙකුට පත්ත කැට්ටයක් ගෙනින් දුන්නා හිගලාචහන මගෙන් අහුව බිත්තරද මාළුද කියලා. මං ගෝ මේක බිත්තරක් නෙමෙයි මාළුත් නෙමෙයි ලෝලු පත්ත කැට් එකක් කියලා. එහෙනම් එපා ගුවා. මේ මාළු එහෙකුත් හම්බෙලා තියෙනවා බිත්තර එහෙකුත් හම්බෙලා තියෙනවා ඒ ඇති කිව්වා. ඉතින් මං කල්පනා දැන් මොකක් කාවිය කියලා කවන්නේ. මං ඉතින් ඒක අරගෙන ගිහලා ආයෙ ඉතින් දුන්නා. කැලණිය හිඟන්නන්ට අරන් ගියේ. ඉගන්නු ටික වට කරගෙන ඉස්සල්ලා මහන්නේ විතරද මාළුද කියලා. හරි වැඩේ වෙන්නේ. එයාක ගිහිල්ලා අර එහා පැත්තේ ආයි කඩේට විකුණන ඕක රුපියල් 60ට 70ට. තේරුණා නේද? විකට පස්සේ ඕගොල්ලන්ට කන්න හම්බෙන්නේ නැහැ. කඩින් ගිහිල්ලා අරන් ගන්නකොට. හරි පුතාලා ඉන්නේ. ඈ? මත්තකටක ගිහිල්ලා විකුණන. ඉතින් මේ ලෝකේ එහෙමයි. උදව් කරන්න උනත් ඒ උදව් කරන්න සුදුසු කෙනාට උදව් කරන්න ඕන. ඒකත් උදව් කරන්නද කියලා අහලා උදව් කරන්න ඕන වෙයි. මේවා මේ සමාජය තුළින් ස්වභාවය තුළින් සිත තුළින් ඉගෙන ගන්න දේවල්. නෙගටිව් දේවල් අහන්න බලන්න වැඩි යන්න හොඳ නෑ. මොකද නෙගටිව් වෙනවා අපිත් තියෙනවා. ඒ වගේම කඩාවැතිච්ච මනුස්සයෙක් එක්ක වැඩි කතා කරන්න එහෙමයි යන්න හොඳ නෑ. අකුසලේ නිසා කඩාවැන වැඩිලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ දුක් කන්දෝනාවල් අරෝ මේ වහන්න යන හොඳ නැහැ. අපිත් ඕ ට්‍රැක් අවුට් යනවා. මේ මිනිස්සු අකුසලයන් කළේ ඉවරලා මනස කඩාගෙන වැටලා ඊට පස්සේ ඒකට අහුන්කම් දෙන්න ගියාම මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් අපිත් ඔළුව අවුල් වෙනවා. ඒවට යන්නත් හොඳ නැහැ. ඔන්න ඔය වගේ හරි ක්‍රම ඉගෙන ගන්නවා. ඒ වගේම Tamanට පේන දේ දකින දේ පවා Tamanට ඇති කරනවද දිරියක් ශක්තියක් සහනයක් ඇති කරනවද කියලා බලාගෙන කටයුතු කරන්න ඕන. Tamanට සුවදායි වෙන විදියට ඔය භෞතික පරිසරේ හරි හදා ගන්න ඕන. දැන් ඔය ගෙවල් වල ගහලා තියෙනෝනේ අර අඬාගෙන ඉන්න ළමයින්ගේ ෆොටෝ ගහගෙන ඉන්නවා. ඉතින් මම දැක්කොත් එහෙම අහනු මේ ෆොටෝ එක දැක්කම මොකද හිතෙන්නේ? ඕගොල්ලන්ටත් අඬාගෙනම ඉන්න වෙයි කියලා තමයි කියන්නේ. ඒක හොඳ නැහැ. අර අඬාගෙන ඉන්න ළමයිගේ ෆොටෝ එක ගන්න හොඳ නැහැ. කලාත්මක තමයි. ඒ වුණාට ඒක දැක්කම මොකද වෙන්නේ පපුවට? ඕ නුදුරු අනාගතයේ ඇඳීමේ සිහිනය. එනවා එහෙම උනත් අඬාගෙනම ඉන්න වෙයි කියලා කියනවා. ඒ වගේම නපුරු ඕ කොටියාගේ සිංහයෝ නිකන් ඇඟට පයින්නෝ වගේ ඒවා කන්න බල කන්න හදනෝ වගේ ඒවා ගන්න හොඳ නැහැ. එම ගැහුවහමත් ඒ වයින් නිකන් අපුරු ඕ ගති පැවතුම් එනවා. ත්‍රාසය බය කුතුහලයේ එන්න ඉඩ තියෙනවා. නීති ඇති වෙන දේවල්. ඉතින් මේ හැම පැත්තකින්ම බුදුහාමුදුරු අපිව ආරක්ෂා කරන ධර්ම දේශනා කළා දින අපි ඒව පිළිපදින්න ඕන. ඔය 30 කතාවල නේද දස කතාවල ආදී වශයෙන් මේ වගේ ධම්මපද
ගාථා ධර්මවලින් ආදී වශයෙන් හැම දෙයකින්ම අපිට මේ ඒ සියලු ආවරණ ලබා දෙනවා. ඒ සියලුම ආවරණ අපි ලබා ගන්න ඕන, ආරක්ෂාව ලබා ගන්න ඕන. දැන් රටකට යනකොට ඒ සියලුම ආරක්ෂාවන් සියලුම පැතිවලින් සැපයුණාමනේ අපි රටකට යහපත් සංචාරයක් ගිහිල්ලා ආයි මෙහෙට ආවා කියලා වෙන්නේ නේ. හැම පැත්තෙම සංචාර මේ ඒ ආවරණය සිද්ධ වෙන්න ඕන අපි තුල. ඇඳුම් පැළඳුම් වලින් ආවරණය, ආහාර පාන වලින් ආවරණය, රක්ෂණයෙන් ආවරණය, ඒ වගේම අපි ගමන් කරන යාන වාහන වල තියෙනා වූ සුරක්ෂිත භාවය ආවරණය ආදී වශයෙන් මේ සියලුම දේවල් සියලුම එකට ගොනු වෙලා හැදුනොත් විතරක් නේද අපිට යහපත් සංචාරයක් වෙන්නේ. අපි කොච්චර ආවරණ තුල වෙලා හිටියත් යන වාහනේ කැඩෙනවද? පරණ ගන්න. එතකොට අර ඔක්කොම වැඩන්නේ. ඒ වගේ අපේ ජීවිතේ හැම පැතිකඩක්ම අපි හදා ගන්න ඕන. දැන් ඔබ ඉන්න බොහොම හොඳට මනස දියුණු කරගෙන ඉන්න, gedara ඉන්න මනස අවුල් කරන එකේ කවුරු හරි. එතකොට මොකද වෙන්නේ? එතකොටත් එයාට මේ හොඳ පරිසරය හම් වෙලා නැහැ පවතින. ධර්මකාමී නැති පුජ්‍යලේක හරි කවුරු හරි කෙනෙක් හිටියහම ඒ පරිසරයෙන් මේක බිඳිනවා. එනිසා ඒ පතිරූප දේශ වාසෝච කියපේක ඒ පරිසරයේ තියෙන්න ඕන තමයි. ධාර්මික පරිසරයකුත් තියෙනවා යාට. දැන් උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ දැන් මෙතන ගොඩනගා ගත්ත නිසා මෙතන සද්ධර්මයක් නිදහසේ මිනිසුන්ට දේශනා කරනවා. නමුත් සද්ධර්මයක් නැති පන්සලක මේක කියන්න ගියෝ. දැන් මේ අනිත්‍ය පිළිබඳව මේ පොඩි බණක් කියලා නිකන් මල ගෙදරක ඒ ආමඳුර එළියට ආවහම නිකන් කින්දියට වගේ අහනවා. ටික අනිත්‍යයි නේද ආමඳුරනේ ඔක්කොම නේ කියලා හෙව් බලන්න ඌ කින්දියට අහන හැටි. මං කොහොව ආමඳුර ඔක්කොම අනිත්‍යයි සමහර අය එහෙම කියනවා. ඉතින් මහත්යෙම කියනවා කියලා. ඒක තමයි කියන්නේ දුෂ්ටකම පුරුදු වෙලා නැහැ දහමකට. මේ ජීවිත අවබෝධය කියන එක පින්නතුනි මහා භාග්‍යයකට බොහොම කලාතුරකින් පිරිසකට තමයි මේ හදවතින්ම මේ සසරින් නිදහස් වෙන්න ඕන කියන උවමනා වෙන්නේ මහා භාග්‍ය සම්පන්න භාවයකට මහා කලාතුරකින් එන අදහසක් ඒක. ඒ අදහස ආවහම ඒකට තමයි කියන්නේ ධර්මයේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව කියලා. ඒ අදහස ආවට පස්සේ පින්නතුනි ඒ අදහස හොඳින් ගන්න, තදින් ගන්න ඒක. ඒක අරගෙන මොන දුක් පීඩා තිබුණත් අපහසුතා තිබුණත් තමන් වෙර වීර්යය ඇතුව අඬ අඬා හරි ඒ ගමනේ යන්න ඕන. දැන් කවුරුත් දන්නේ අපේ පසුබිම තුල අපි කොනතරම් ධර්මයේ වෙනුවෙන් දුක් විඳද කියලා. දැන් මෙහෙම ඉදි පිටින් බැලුවම අනේ හාමුදුරුවෝ ශෝකෙකේ ඉන්නවා, හිනාවෙවි ඉන්නවා, සැහැල්ලුවෙන් ඉන්නවා කියලා. මේ සැහැල්ලුවෙන් ඉන්න මේ හිනාවෙවි බණ කියන්න මේකේ පසුබිම තුල මහා කටුර කුලක දුක් වින්දා මහා රත් වෙච්ච ගල් උඩ ඕ භාවනා කළා. මදුරුව කෑවා. සතුන් සර්පයන්ගේ දෂ්ට කිරීමට ලක් වුණා. අනන්ත අප්‍රමාණ ඔළුවෙන් නුවණින් මනසින් වෙහෙස වුණා. එහෙම පසුබිමක් යට තියෙන එක කාටවත් පේන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ වුණත් එහෙමයි. කවුරුත් ඔය බුදුබහව ප්‍රාර්ථනා කළාට අර සය අවුරුද්දේ දුෂ්කර ක්‍රියාව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කයෙන් හරි අහුවොත් මේ බුදු බව දෙන්නම් අර සය අවුරුද්දේ දුෂ්කර ක්‍රියාවත් එක්ක අඩු නැතුව. එහෙම කිව්වොත් එපයි කියයි. බුදු බවත් එපයි කියයි. සය අවුරුද්දේ දුෂ්කර ක්‍රියාව තේරුම් ගන්න ඕන නම් වැඩි යෝන් නැහැ. දවස් දෙකක් නොකා ඉන්න. සය අවුරුද්ද දුෂ්කර ක්‍රියාවේ තේරුම් ගන්න වැඩි අවශ්‍ය නැහැ. දවස් දෙකක් නොකා ඉන්න වැඩි ඕනේ නැහැ. මේ වතුර විතරක් බීලා හරි එතකොට මැරෙන්නේ නැහනේ. වතුර විතරක් හරි බීලා ඉන්නකො දවස් දෙකක් නොකා. මොන තරම්
ඒ කුසගින්න කියන එක පීඩාව කියන එක ඒක මොන තරම් බරපතල සිද්ධියක්ද කියන එක තේරෙයි එතකොට. පොඩි උත්සාහයක් කරලා පොඩ්ඩක් කියනවා කෝ තාම නෑනේ අපිට මේක. හරියට නිකන් අර මේ කඩෙන් ඉඳිඅප්ප පාර්සලයක් ඕඩර් කළා වගේ. තාම නෑනේ මේක අපිට. එහෙම දෙයක් නෙමෙයි මුළු ලෝකෙම ජය ගැනීමක් තියෙන. ඒ නිසා බොහොම හොඳ සිහියෙන් බොහොම හොඳ නුවණකින් බොහොම හොඳ සංයමයකින් ධර්මයේ වටහාගෙන වටහාගෙන යන්න ඕන. ධර්මයේ දොර කවුළු පින්නතුනේ හැම බණපදයකින්ම විවෘත කරලා තියෙන්නේ. ඔබ ඒ සමීපයට ආ යුතුයි ඒ විවර කරගන්න. අපි මග කියන්නෝ, ලිපිනේ කියන්නෝ, ඔබ යා ඒ මග යන්නෝ. හැබැයි මග කී මග ගිහිල්ලා කියන කෙනෙක්ගෙන් අහගන්න ඕන ලිපිනේ නැත්නම් අතරමං. තේරුණා නේද? අපි ඉගෙන ගන්නවා පින්නතුනේ රූපය නිස්සාරයි, වේදනාව නිස්සාරයි, සංඥාව නිස්සාරයි, සංඛාරය නිස්සාරයි, විඥාණය නිස්සාරයි. රූප නිස්සාරයි, ශබ්ද නිස්සාරයි, ගන්ධ නිස්සාරයි, රස නිස්සාරයි, ස්පර්ශ නිස්සාරයි, සිත සිතුවිලි නිස්සාරයි. අතීතය නිස්සාරයි, අනාගතය නිස්සාරයි, වර්තමානය නිස්සාරයි. ඔබ ඔය විදියටම දැක්කනම් ඔබ වර්තමානය තුළ සංවරයි. නිස්සාරයි කියලා දකින තැන ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඒකයි තේරුම නිස්සාරයි කියන්නේ. නිස්සාරයි කියන්නේ පිළිගුල් කියන එක නෙමෙයි. නිස්සාරයි කියන්නේ වැඩක් නැහැ කියන එකක් නෙමෙයි. මොනම පැත්තකින්වත් ඇලෙන්නවත් ගැටෙන්නවත් එහි දෙයක් නැහැ කියන එක තමයි නිස්සාරයි කියන්නේ. මොනම පැත්තකින්වත් ගන්න දෙයක් නැහැ ඒක.
ජීවිතයේ අවබෝධ කරගන්න තියෙනවා පරමාර්ථ සතරක්, චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. දැන් ධර්ම පරේක්ෂණයේදී ඔබට හසු වෙනවා චිත්ත, චෛතසික, රූප. ඒවා හඳුනගෙන ඒවා ඉක්ම වූ ධමයක් තියෙනවා ලෝකෝත්තර වූ නිර්වාණය. නිර්වාණය තුල චිත්ත නෑ, චෛතසික නෑ, රූප නෑ. ඉන්ද්‍රයන්ට ලෝකයට බැස ගන්න නෑ. නිස්සාරයි. නිස්සාරයි. ඒ නිස්සාරයි කියනකොට තියෙන අරුතම තමයි අනිත්‍යයි. අනිත්‍යයි. සිත ප්‍රධාන කොට බෙදනකොට කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා සිත සතරකට බෙදනවා. දැන් අපි උත්සාහ කරන්නේ කාමාවචර සිත, රූපාවචර සිත සහ අරූපාවචර සිත අභිබවා ලෝකෝත්තර සිත පහළ කරගන්න. ලෝකෝත්තර සිත ඇතුලේ මොන ස්වභාවයක් පවතිනවද? කාමාවචර ස්වභාවයක්වත්, රූපාවචර ස්වභාවයක්වත්, අරූපාවචර ස්වභාවයක්වත් එහි නැත. මේ තත්ත්වේ ලබා ගන්නට පුළුවන් එකම ක්‍රමය විදර්ශනාවෙන් පමණයි. මේක සමතයෙන් ලබන්න බෑ. විදර්ශනාවෙන් පමණයි කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත ඉක්මවන්න පුළුවන් නම් අන්න එතන කියන ලෝකෝත්තර සිත. ලෝකෝත්තර සිතෙහි අර දේවල් නැහැ. රූපාවචර, අරූපාවචර, කාමාවචර කියන ඒවා නැහැ. ඒ නිසාමයි ඒකට ලෝකෝත්තර සිත කියලා කියන්නේ. ඉන්ද්‍රියට සම්බන්ධ නැහැ. ඉන්ද්‍රියන්ට සම්බන්ධව කටයුතු කරන සිතක් නෙමෙයි ඒක. ඒක අධිචිත්තයක්, අධිඥානයක් තුලින් පවතිනා වූ දෙයක්. දැන් පින්නතුනි මේ භාවනාව හරි අමාරු දෙයක් තමයි පින්නතුන්ට. පින්නතුණු තපහසුතාවයට පත් වෙනවා වෙන්න පුළුවන්. මේ ගැඹුරු වැඩි හින්දා. නමුත් ඇත්ත වශයෙන්ම අපිට කාමාවචර කුසල් ඇති වෙන විදිහේ, මේ පින් ඇති වෙන විදිහේ දෙයක් කරන්න නම් හරි ලේසියි. දැන් ඔය ලොකු මහ ගැඹුරු විදියට මේ භාවනාවල් දෙන තැන්වල තියෙනවා. ඉතින් ඒක හරි සරලයි. ආසාස ප්‍රාසාසෙ මනින්න නේද? පියවර මනින්න. ඇඟේ හැපෙනව දැනෙනව ඒවා මන මන ඉන්න. මතක් වෙන දේවල් ගණන් කරන්න. එහෙම නැත්නම් ඒවාට අනිත්‍යයි කියලා මොනව හරි කියන්න. ආදි වශයෙන් යම් කිසි කොන්ත්‍රාත්තුවක් දෙන එක ලේසි. දැන් ඔයත් අන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා. මෙන්න මේ වැඩේ කරපල්ලා. එහෙම කොන්ත්‍රාත්තුවක් නෙමෙයි මේ ධර්මය දියුණු කිරීම කියලා කියන්නේ. අන්න ඒක නිසා තමයි දේශකෙන් ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඒ වගේම ශ්‍රාවකයාත් ගොඩාක් මහන්සි වෙන්න ඕන මේ පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු පෙර ඇසු නොඇසු ධර්මයක් අවබෝධ කරගන්න. ඉතින් මේ පුහුදුන් සිත කවදත් ධර්මය අහලා නැහැ. දැන් හිතාගෙන ඉන්නවා අපි දැන් අසූ ධර්මයේ කියලා. බුද්ධ ධර්මයේ තාම ඇහිලා නැහැ පුතඥයනේ. පුතඥයනේකට බුදුබණ ඇහෙන්නේ නැහැ. පුතඥයනේකට ඇහෙන්නේ ලෞකිකත්වය. පෙර ඇසූ විදියට තමයි ඇහෙන්නේ. පෙර නොඇසූ විදියට ඇහෙන්නේ නැහැ. විශේෂ ඥානයක් තියෙන කෙනෙකුට තමයි පෙර නොඇසු විදියකට මේක ඇහෙන්නේ.
පෙර ඇසූ විදියට අහන්නයි පුරුදු වෙලා ඉන්නේ. පෙර ඇසූ විදියට අසනවා, පෙර දැකපු විදියට දකිනවා නේද? පෙර සිතපු විදියට සිතනවා. එහෙම යන්නේ පෙර ක්‍රමයට. දැන් පෙර ක්‍රමයෙන්ද බලන්නේ ලෝකෝත්තර සිත්වල ඉඳගෙන? නෑ. ඒ ලෝකෝත්තර සිතේ අතීතය නෑ වෙනුද. අතීතින් බලන්නේ නෑ කිසි දෙයක්. ලෝකෝත්තර සිතක් තියෙන කෙනෙක් කෙනෙක් දිහා කිසි කෙනෙක් දිහා අතීතයෙන් බලන්නේ නැහැ. වර්තමානයෙන්මයි බලන්නේ. වර්තමානය කියනකින් අදහස් වෙන්නේ කාලය නෙමෙයි, මේ මොහොතේ පවතින තත්වය. කාලේ වර්තමානයකුත් තියෙනවා, අති අකාලික වර්තමානයක් හදා ගන්න පුළුවන්. අකාලිකවයි බලන්න. දැන් බලන්න අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය, අකාලය. කාල හතරයි. දුක් වේදනා සිත, සැප වේදනා සිත, උපේක්ෂා වේදනා සිත, අවේදිත සිත හතරයි. කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත හතරයි. ලෝභ සිත, ද්වේෂ සිත, මෝහ සිත, විමුක්ති සිත හතරයි. හතරට එන්න, හතර වෙනි එකට එන්න. කොහොමද හතරවෙනි එකට එන්නේ? ඔබේ ළඟ තියෙන අතහරින්න බැරි මල්ලු ටික සියල්ලම අතහරින්න ඔබ පුරුදු වෙන්න ඕන. ඔය මලු අල්ලගෙන ඉඳීමෙන් ඔබට සිතක් ශාන්තියක් යහපතක් වෙන්නේ නැහැ. සසර අල්ලගෙන ඉඳීමෙන් ඔබට යහපතක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගමන් මග සාපේක්ෂිත නෑ. මොකද ඒකේ අදහස් වෙන්නේ? සාපේක්ෂිත කියන්නේ මේක ඇහැට සමානව දැකීම, කනට සමානව ඇසීම. මොනෝකයි සාපේක්ෂිතව? නහයට සමානව, ඔව්, දිවට සමානව රස විඳීම.
දැනුමට සමානව දේශනා කිරීම, කතා කිරීම මිනිස්සුන්ගේ තියෙන්නේ. හිතට සමානව තමයි හිතන්නේ. කියන්නේ ඒවට ඒවයි තියෙන අඬු වලින් අල්ලන්න පුළුවන් දේවල්. ඒ අඬු වලින් අල්ලන්න පුළුවන් දේවල් ඔස්සේ ගමන් කරනකොට එකට කියන සාපේක්ෂිත ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගම්මං සාපේක්ෂිත නෑ. ඔව්, නිර්පේක්ෂිත. එතකොට මේ හදාගන්න නිර්පේක්ෂිත භාවයේ සාපේක්ෂිතතාවයේ තුල හදාගත්ත නිර්පේක්ෂිතතාවේ ඒකත් වැදගත්. ඒකත් බොරුවක්. අපි හදන නිර්පේක්ෂිතතාවයේ සැබෑ නිර්පේක්ෂිතතාවයක් නෙමෙයි. ඒකට සාපේක්ෂිතතාවයේ වෙන් කරවපු තැනින් ඕ නිරපේක්ෂිතතාවයක් හදනවා. ඒතර නිරපේක්ෂිතතාවයක් තියෙනවා, සාපේක්ෂිතතාවයක් තියෙනවා, සාපේක්ෂිතතාවයක් තියෙන දෙකම තියෙනවා. ඉතින් සැබෑම පටිසෝතගාමී ප්‍රතිපදාව නිරපේක්ෂිතතාවය කියන එක සාපේක්ෂිතතාවෙන් වෙන් වූ දෙයක් නෙමෙයි. බැඳිච්ච දෙයකුත් නෙමෙයි. ඒක වෙනම ගමන් මගක්. දැන් ඔය අවදි කරගන්න තැන් ඔය හැම තැනම දොරටු හදලා දෙන්නේ. පැනගන්නයි තියෙන්නේ හැම පැත්තට. ලෞකික ලෝකයට ටටා බායි කියලා යන්නයි තියෙන්නේ. දැන් අපි මේ රටේ ඉන්න නිසා අපි මේ රට හද හදා දේශපාලකයන්ට බැන බැන ඡන්දෙ දිදි වෙනස් කර කර ඒ දේවල් කර කර අපි ඔක්කොම කර කර ඉන්නේ මේ රටේ ඉන්න නිසානේ. මම මේ උදාහරණයක් දක්වන්නේ මේ රටේ ඉන්න නිසානේ. මේ ඔක්කොම කරන්නේ මේ රටේ ඉන්න නිසා. යමෙක් ඉන්නවා මේ රට ගාලේ යනවා. එතකොට ඒගොල්ලෝ ඒ රටේ ඉඳන් මේ රටේ දේශපාලකයන්ට බනින්නෙත් නැහැ, ඡන්දෙ දෙන්නෙත් නැහැ. පුරවැසිකම ගත්තට පස්සේ එහෙම ඉන්නේ. මේ ඡන්දෙ දෙන්නෙත් නැහැ, බනින්නෙත් නැහැ, මේ රට හදන්න යන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ දරු පවුල් හදාගෙන ලස්සනට ඒ රටවල ජීවත් වෙනවා. රටවල ගිහපොයි. අන්න ඕකම තමයි ලෝකෝත්තර කතාව. මොකද්ද මේ රට? මේ රට කියන්නේ මේ සදායතන සහිත පංචස්කන්ධය. මේ රටේ ඕ ලෝකෝත්තර භූමියට යනවා. ඊට පස්සේ මේ රටේ තියෙන දේවල් ඕ කියා කරන්නේ නෑ, ගණන් ගන්නෑ. ඒක දිරනවා වෙන්න පුළුවන්, ඒක ලස්සනට තියනවා වෙන්න පුළුවන්, ඒක මොන වගේ තත්ත්වයක තියනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය ධර්ම අවබෝධය කරගත්ත මේ ඔතන මම ඔක්කොම ටිකක් පරීක්ෂා කරලා බලලා තිනු ඔක්කොම ඩෝන්ට් කියා මේ මූඩ් එකකින් ඉන්නේ මේ ශරීරය පිළිබඳව. ඇත්තට හිතන්නේ නැති නිසා ඉතින් ලෙඩ හරි මේ ශරීරයේ පැත්තේ ලෙඩ රෝග තියෙන බුදුහාමුදුරු ගන්න උදාහරණයක් හිතුවේ නැහනේ. දැන් ඒ කාලේ තිබුණු පර්මාවිෂ දක්වා හොඳට පවතිනක් තිබුණු එක නමුත් බුදුහාමුදුරන්ගේ ශරීරයේ අවුරුදු 80 වෙනකොට හොඳටම දිනලා කියන්නේ මේ ආනන්දේ මේක දැන් දිරාවු බර කරත්තයක් වගේ තියෙන තැන නෙමෙයි අඩිය වදින්නේ කියලා. ඒකට හේතුව මේක ගණන් ගත්තෙම නෑ. හැම ගණන් ගත්තනම් අච්චර දූවිලි කාගෙන මේ සීතල වේදනා කාගෙන මේ මහා දේවල් කරන්නේ නෑ. ඊට පස්සේ අර පැත්තෙන් ගත්තොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ සත්‍ය කියනව මිසක් කෙලින්ම ආයි මාව මරණවය, යන ගහනවය, වද දෙනවය ඒක ගණක් නෑ. ඒක උඹලා කරත් එක නොකරත් එක මරලා දැම්මත් එක මම කියන එක කියනවා කියලා හරි හිජෝ හිටියා. ඉතින් ඒත් එමනේ කැහික් ඩෝන්ට් කියා මොඩ් එකෙන් ගණන් ගත්තේ නෑ ඒක. අපි නම් ඉතින් ඇඟ බේරගන්න ලස්සනට වචනයක් කියලා බේරෙන්න බලනවා. එතුමා ඒ බේර බලාගත්තේ නෑ.
ඒ නිසා ඒක තමයි වෙන වැඩේ. ඒක තමයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කුමක්ද? මේ ලෝකය. මේ ලෝකය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එහෙම ගත්තනම් මේ ලෝකයේ තියෙන කිසිම කාලකෝටියකට මැදි වෙන්නේ නෑ. එතකොට අපි මේ ලෝකේ තියෙන කාලකෝටි වලට අපි වැදි වෙන්නේ ඇයි? ඕ මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මය වෙමි කියලා. ඔය ගම් පළාත් වල එහෙම ඡන්දී එහෙම ඉන්න කොයි බහරි පොඩි වලියක් හරි රණ්ඩුවක් හරි යනෝ දැක්කාම මිනිහට ඉන්න බෑ. මිනිහත් ගිහිල්ලා මැදට යනවා. ගිහිල්ලා එක්ක දෙපැත්තටම ගහනවා, එක්ක එක පැත්තක් අල්ලගෙන අනිත් පැත්තට ගහනවා. ගහලා අහක යන ප්‍රශ්නයක් මිනිහගෙන්ගේ මිනිහ දාගන්නවා. එක්කෝ මිනිහත් ඒ වෙලේ මෙතනම ගුටි කනවා, නැත්තම් පස්සේ හතුරු බී කරගෙන ඒකෙන් ගුටි කනවා. ඒ වගේ වෙන්න හොඳ නෑ අපි. තේරුණානේ? තමන්ගේ ආධ්‍යාත්මය තුළ ඒ වගේ මේ නිකන් ඉන්න බැරි මේ ප්‍රශ්න ඇති කරගන්න කෙනෙක් වෙන්න ඕනේ නෑ. දවොන මොකක් හරි එකක් මතක් වෙනවා. මතක් වෙච්ච ගම මට එකක් මතක් වුණා. මං ඕක අතාරින්න මොකද්ද කියලා බලන්න යන්න ඕන. මොකද මතක් වුනේ? ආල්බල්ල එතන රණ්ඩුවක් දාගන්න ඕනේ. ඒක මතක් වුණා. ඒක මතක් කළා ආයියයි. ගේට්ටුව ළඟට එනවා කවුරු හරි මිනිස්සෙක් බැනගෙන මොකක් හරි එකට. අපි ඇතුළට වෙලා ඉන්නව සද්ද නැතුව. මොකද්ද ප්‍රතිචාරය? ටික වෙලාවක් බැනලා බැනලා මේ මිනිස්සෙයයි. ගේට්ටුව ළඟට එනවා කවුරු හරි පත්‍රකාරයෙක් හරි මනිබඩුකාරයෙක් හරි කවුරු හරි කෙනෙක්. අපි ඒකටත් ප්‍රතිචාර දක්වන්නේ. ඒ මිනිස්සයාත් කෑ ගහලා බෙල් ගහලා බෙල් ගහලා මොකද කරන්නේ මිනිස්සයා? යනවා. ඕකම තමයි අපේ සිතේ අපි අනුගමනය කළ යුතු ක්‍රමය. අපි බෙල් ගැහුව ගමන් ඇරලා ගන්නවනේ. ටක් ගාල් ගහපු ගමන් මේ ආඳුරන කෙනෙක් දන්නේ නැහැ, අවශ්‍ය කෙනෙක් දන්නේ නැහැ කියලා කියන්නේ අපි අවශ්‍ය කට්ටිය කියලා જાතියක් හදාගෙන ඉනෝ නේ. මේ ලෝකේ අවශ්‍ය දෙයක් නැහැ. මොනම සංඥාවකවත් මොනම රූපයකවත් මොනම දේකවත් මේ ලෝකේ ගත යුතු විශේෂ දෙයක් නැහැ. මොනම තත්ත්වයකවත් මොනම නිලයකවත් තලයකවත් දීපලකවත් වස්තුකවත් ගත යුතු දෙයක් නැහැ. මොකද හේතුව ඔය අප හැමදෙනාම 2100 වෙන්න කලින් මේ මහ පොළොවේ පස් මේ බණ කියන මමත් බණ අහන ඔබත් මේ මහ පොළොවේ පස් පස්කෝඩ පොඩ්ඩක් ජීවියක් ඇතුව පොඩ්ඩක් ඇවිදිනවා මේ මේ වෙනකොට. ඉතින් ඔක මොහොතක් බලන්න 2050 CEO නැහැ නේ. 2050 60 වෙනකොට හරි වැඩේ. නිකම්ම වැඩියත් එක්ක තියලා තමයි ඔය වැඩියෙන් කිව්වේ. 2000 උඩරිම ගියත් නේ. මම හිතන්නේ 2050 වෙනකොට තමන්ගේ ආයුෂ කීයද, වයස කීයද කියලා බලන්න. දැන් 50යි නා. තව අවුරුදු 30යි, 40යි, 50යි. තව 30ක් යන්න ඕනේ. එතකොට 80ක් විතර වෙලා නේ. 80 ගානක් විතර වෙලා. දැන් 50යි නා. ඉතින් කොහොම හරි කොහොම හෝ වෙලා යනකොට අනිවාර්යයෙන්ම දෙදාස් එකසීය නම් කවුරුවක්වත් පන්නන්නේ නෑ වගේ. මාත්මේ බලාගෙන ඉන්න එදාට රචින්නවත් පුරුණව බලන්න පුළුවන් නේද කියලා. බැලුවාම ගණන් හදලා බැලුවාම අමාරුයි. අන්තිම සෞත්‍ය වැඩේ. ඉතින් බෙහෙත් පෙත්තක්වත් ආවොත් මොකක් හරි වයසට යන එක වළක්වන්න ඕන ඉන්න පුළුවන්. නේද? ධර්ම අවබෝධය කරගත්තාම ජීවත් වීම එහෙම දුකකුත් නැහැ. හරි ආස්වාදනීයයිනේ. ධර්මය අවබෝධ කරගත්තාම ධර්ම රසයෙන් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න ඕන තරම් පුළුවන්. ඒක මේ දුකක් කොටවත් සැපක් කොටවත් සලකන්නේ නැහැ. සැහැල්ලුවක් තියෙනවා. අර පුහුදුන් ලෝකයේ තියෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එකක්වත් ඔළුවේ නැහැ. බුදු මිනිස්සුන්ට මාර ප්‍රශ්නේ තියෙන්නේ. පොඩ නැත්තම් ප්‍රශ්න කරගන්නවා. පොඩ නැත්තම් වචනවල හරියට එල්ලිලා ඉන්නේ මිනිස්සු. මේ ප්‍රශ්න නෙමෙයි මේ. නමුත් ඒක ප්‍රශ්න බවට පෙරලා ගන්න පුළුවන් මේ මිනිස්සුන්ට හරි අමුතු විදියට. එහෙම ගතියක් තියෙනවනේ. ඔව්. ඒක තමයි පුහුදුන් කමේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ප්‍රශ්න වෙන්නම් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් ඒක. ඒ කියන්නේ මේ ප්‍රශ්න නැති රටක් බිහි කරන්න බෑ. දැන් මේ ඉන්න සීලෝ මිනිස්සු ගෙවල් වලට වෙලා ඕගොල්ලෝ පාඩුවේ ඉන්න ඕගොල්ලන්ගේ වැටුප මාසයක් එවනවා කියලා ගෙවල් වලට වෙලා පාඩුවේ ඉන්න කිව්වොත් ඒ මිනිස්සු ප්‍රශ්න නැතුව ඉන්නේ නැහැ. තව ප්‍රශ්න හදා ගන්නවා. ප්‍රශ්න මිනිස්සු හොයනවා හැමතිස්සම. ප්‍රශ්න විඳිනවා විඳවනවා. නිවන් දකින්නවා තමා තුල නිවීම දකින්නවා. එච්චරයි. තමන්ගේ ඇස නිවිච්ච බව දකින්නවා ඔන්න නිවන් දැකීම. ඉඳුරන් සය නිවිච්ච බව දකින්නවා ඔන්න නිවන් දැකීම. පංච උපාදානස්කන්ධේ නිවිච්ච බව දකින්නවා ඔන්න නිවන් දැකීම. නිර්වාණය නිර්වාණය බැඳීමක් නැති බව යා දකිනවා අන්න නිවන් දැකීම. පාදහානයක් නැති බව දකිනවා අන්න නිවන් දැකීම. වේදනාවක් නැති බව දන්නවා දකිනවා අන්න නිවන් දැකීම. ඒකද කොහොමද කරගන්න තියෙන්නේ? සංවර වීමෙන්. කොහොමද සංවර වෙන්නේ? කායික සංවරය කියලා වෙනම එකක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා තව එකක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් කායික සංවරයත් ඉතින් හොඳයි. අඬුබඩු වඩා ගන්න නැතුව එහෙම දුවන්න නැතුව ඉන්න එක හොඳයි. ඉතින් උඩ ගස් උඩ ආරේ මේ ඉබාගාති දුවන්න නැතුව ඉන්න එක හොඳයි. ඉන්ද්‍රිය සංවරයත් හොඳයි. මේ කායික සංවරයත් හොඳයි. ඉන්ද්‍රිය සංවරය තමයි වැදගත්. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ අනිච්ඡානුපස්සනාවෙන්. කොහොමද අනිච්ඡානුපස්සනාව වඩන්නේ? අනිත්‍යයට අනුව පැවැත්මක් ඇති කර ගැනීම. අනිත්‍ය සංඥාවෙන් වාසය කිරීම. අනිත්‍ය සංඥාව කියන සංඥාව ඉතාම වැදගත්. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තමයි අනිත්‍ය සංඥාව තුළ සංඥා නැහැ. සංඥා නිරෝධය තුළ සංඥා නැහැ වගේ තමයි. සම්මා දිට්ඨියේ දිට්ටි නැහැ වගේ තමයි. සම්මා සංකප්ප සංකල්ප නෑ වගේ තමයි. අනිත්‍ය සංඥාවේ සංඥා නෑ. ආන අනිත්‍ය සංඥාවෙන් වාසය කරනවා. කොහොමද අනිත්‍ය සංඥාවෙන් වාසය කරන කෙනාගේ ස්වභාවය? මෙහෙම කිව්වොත් එහෙම අමු මෝඩෙක් වගේ වාසය කරනවා කියලා කැමති නැද්ද? අනිත්‍ය සංඥාවේ වාසය කරන කෙනාගේ ස්වභාවය තමයි අමු මෝඩෙක් වගේ වාසය කරනවා. එයි එනවා මත් එක්ක රණ්ඩුවට වලියට hina වෙලා යනවා. මෝඩෙක් වැඩන්නේ කියලා මිනිහ යනවා. ඉතින් අමු මෝඩෙ එනවා මත් එක්ක තරගෙන වාදයට. අනේ කවන්නේ ඔයා දිනුන්නේ ඔයා හොඳයි ඔයා හරි. You are right කියලා ඉවර වෙලා එයින් එනවා මෝඩෙක් යට බෑ යට කොයිද මත් එක්ක. මේ ලෝකේ මිනිස්සුත් එක්ක සටන් කරන්නේ නැත්ේ ලෝකේ දිනන්න බැරි නිසා නෙමෙයි. ලෝකේ මිනිස්සුත් එක්ක සටන් කරල මොනෝ දිනන්නද කියලා. දැන් මම ඒකමයි කල්පනා කරේ. ඒ කාලේදී එක එක ජයග්‍රහණ තරඟ තිබුණාම ඉතින් මම මොනෝ දිනන්නද මේ? මොකටද? ඈ දැන් මේ ලෝකෙ මිනිස්සු ධනය ලබා ගන්න රණ්ඩු කරනවා. ඊට පස්සේ තව එහෙම තියෙන ගෑනු ලබා ගන්නත් රණ්ඩු කරනවා. දෙපාර්ශ්වයක එකතු වෙලා රණ්ඩු කරන අවස්ථා දැකලා නැද්ද? එක කෙල්ලට කොල්ලෝ දෙන්න එක දෙලා ගහ ගන්න අවස්ථා තියෙනවා. එහෙම තියෙනවා. ගෑනු ලබා ගන්න රණ්ඩු කරනවා. ධනය ලබා ගන්න රණ්ඩු කරනවා. තාම අධ්‍යාපනය ලබා ගන්නත් ඔව් රණ්ඩු කරනවා. ඔව් අනිත් එකාව ඇදලා දාන පිටිපස්සේ. එහෙම කරනවා. ඒ වෙනකොට දේවල් කරනවා. ඉතින් හැමදේ තැනම රණ්ඩුනේ. තනතුරු ලබා ගන්න රණ්ඩු. ඔව්. හරි ප්‍රශ්න තියෙන ඒවා ගන්නවා. ඉතින් මං කල්පනා කරේ ඒ කාලෙ මොකට ඇයි රණ්ඩු කරන්න කියලා. නේද? මොකටද කුමටද රණ්ඩු කරන්නේ? මකටයි රණ්ඩු කරන්නේ. නේද? මකටයි කියලා කියන්නේ ඒ පැත්තේ වචනයක්. ඉතින් මේ කුමරුද රණ්ඩු කරන්නේ? රණ්ඩු කරන්න දෙයක් නෑ. මමත්වයේ අඩු වුණහම වියදම් අඩුයි. මමත්වයේ දුරු වුණහම වියදම් අඩුයි. වියදම් නැති වෙනවා. ඇයි මගුල් ගෙදරට තරඟෙට තෑගි ගෙනියන්න ඕනේ? මමත්වේ නැහනේ. මගුල් ගෙදරට තරඟෙට අඳින්න ඕනේ. මමත්වේ නැහනේ. තමන්ගේ ගෙදර මගුල් ගෙවල් තරඟෙට දාන්න ඕනේ. මමත්වේ නැහනේ. හරි ලාභයි. හරි ලාභයි මමත්වේ නැති වුණාම. ඈ තරඟෙට කෑම කන්න ඕනේ. තරඟෙට සංග්‍රහ කරන්න ඕනේ. හිමුන්නේ තරඟෙට දන් දෙන්න ඕනත් නැහැ. තරඟට තෑගි භෝග දෙන්න ඕනත් නැහැ. අනිවාර්යෙන් අර යා බලන්න යන්න ඕන, මෙයා බලන්න ඕන යන්න ඕන කියලා එහෙම හේකුත් නැහැ. හරියට වේදන් අඩුයි. තියෙන විදියට තියනවා නම් තියෙන විදියටත් නැත්තම් නැති විදියටත් ජීවත් වෙීමේ හැකියාව එයාට තියෙනවා. මේ තියෙන දේ නැති කරගන්න ස්වභාවයකුත් එයා ළඟ නැහැ. මේ ඔක්කොම වැඩන්නේ මම නිකම් අල්පේජ් ජීවිතයක් ගත කරනවා කියලා අමුතු පිස්සුවක් හදාගන්න අමාරුවකුත් නැහැ. තියෙන දේ තියෙන විදියට ආරක්ෂා කරගන්නත් එයාට පුළුවන්කම තියෙනවා. කැමැති පරිදි ඍසි පරිදි ජීවත් වීමේ කුසලතාවය ලැබෙනවා. එතකොට එතන හටගන්නෝ සල්ලවක උත්ති සැහැල්ලු දිව පැවැත්ම. ඔක නිකන් අර පොඩි කුණුහරුපයක් වගේ කියන නිසා අපි පොඩි කාලේ පිරිත් කියනකොට ඕක හයියෙන් කියනවා. නායකහඳුරහන තෝ ඒ කැලේ විතර මොකද හයියෙන් කියන්නේ කියලා. ඇයි අර සල්ලක උත්ති කියන්නේ? ඒක නිසා ඒක හයියෙන් කියනවා. මොකද කුණුහරුපයක් කියන අවස්ථාවක් ලැබෙන වෙලාව කියනවා. කියලා හයියෙන් කියනවා. බල ඒක විතරක් හයියෙන් කියනවා. අනිත් ඒවා හයියෙන් කියලා. ආකාසන ඉති මොකක් කියන්න බෑ මොකද පිරිත්නේ කියන්නේ ඒක නිසා එනතර මේ වචන අර්ථ දැනගෙන අපේ ජීවිතේ මොනතරම් හදා ගන්න තියෙනවද අකුරු 8ක් එකතු වුණාම පද 1යි පද 4ක් එකතු වුණාම ගාථා 1යි ඔය ධම්මපදේ එහෙම තියෙන්නේ ගාථා 1ක් කියන්නේ මොකද්ද පද 4 4 දෙනවා ඒකේ හැම එකෙම බලන්න පද 4ක් තියෙනවා ඈ පද 4ක් තියෙනවා එතකොට මේ විදිහට ගාථා 250ක් එකතු වුණාම බණවර 1යි. ඒ වගේම තියෙනවා බණවර 1183ක් එකතු වුණාම ධර්මස්කන්ධ 84000යි කියලා ඔන්නෝම හැදෙනවා ධර්මස්කන්ධ ටික. දැන් මොකද්ද මේ අකුරු 8යි. ඔබ ගණන් කරලා බලන්න අකුරු 8යි පද 1යි. මේ විදිහට මේ පොත්පත් මේව සංග්‍රහයවල් හැදුව කියන්නේ අට අටම එන්න හැම එකෙම හදන්න ඉපේ පොඩි වැඩක්ද මොනතරම් ඥානයක් පරිචයක් තිබුණු උතුමෝද මේ දේවල් අපිට මේ හරියටසල දීලා තියෙන්නේ දැන් අපිට තියෙන්නේ මේක නිකන් හරියට අර අම්මා තාත්තා කෑම බීම ඔක්කොම හම්බ කරලා ගෙදරට ගෙනල්ලා දාලා ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ අපිට තියෙන්නේ නිකන් ෆ්‍රිජ් එකෙන් අරගෙන ඕ මේ ලිපෙට පොඩ්ඩක් දාලා රත් කරලා කන්නයි තියෙන්නේ. මේ මට්ටමට ධර්මය අපිට හදලා තියෙන්නේ පිළිතුරු. අපි මොනව කරන්නේද? ෆ්‍රිජ් එකට දාලා තියෙද්දිත් අරන් කන්නයි තියෙන්නේ. තමන්ගේ ගෙදර අල්මාරියේ ධර්මයේ තියෙනවා. නිවන හැමතැනම තියෙනවා. තමන්ගේ රේඩියෝ එකේ තියෙනවා. තමන්ගේ ලැප්ටොප් එකේ තියෙනවා. තමන්ගේ ෆෝන් එකේ රේඩියෝ තියෙනවා මේ වෙනකොට නිවන දැන් තියෙන ඔබට ඒක එළියට අරගෙන රත් කරලා කණ එකයි තියෙන්නේ අනුභව කරන එකයි තියෙන්නේ කියන්නේ ප්‍රයෝජනෙට ගන්න ප්‍රායෝගික කරණය කරන්න විතරයි තියෙන්නේ නුවණින් මෙනෙහි කරන්න විතරයි තියෙන්නේ ඉතින් මේ එන යුගය කියලා කියන්නේ පින්තුණි එන්න එන්න මේ නුවණින් අඩු කිරිසක් බිහි වෙන යුගය එන්න එන්න යුගය ප්‍රඥාව හරි අඩුයි ප්‍රඥා බලය අඩු වෙන්න ස්වභාවයෙන් මිනිස්සු සංවර වෙන ගුණය මිනිස්දම් අඩු වෙනවා එතකොට එන්න එන්න නීති දරදඬු වෙනවා නීති බරබතල වෙනවා ඊට පස්සේ මේ රටේ මිනිස්සු ඒ ගුණධර්ම වලින් නෙමෙයි ඉන්නේ නීති වලින් නීති පද්ධතියෙන් ඉන්නේ දැන් අපි නම් බොහෝ වෙලාවට ජීවිතේ ඉන්නේ පින්නතුනේ මේ නීති වලින් නෙමෙයි ධර්මයේ ඉන්නේ තමා තුළ තියෙන ධර්මයක් තියෙනවා අද සාක්ෂියක් තියෙනවා ඒ තුලින් නිවාසය කරන්නේ මේ ලෝකේ ඊට පස්සේ අර වගේ ධර්ම වෙනවා. තමන්ගේ හිත තියෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න නැතුව ධර්මයේ කොච්චර දැනගන්න උත්සාහ කරත් වැඩකුත් නැහැ. ධර්මයේ දැනගන්න නැතුව කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් කමකුත් නැහැ. කෙලෙස් ප්‍රහාණය කිරීමයි ධර්මයේ දැන ගැනීමයි දෙකම ඕ සමබරව දියුණු කරගෙන සාර්ථක කරගෙන යන්න ඕනේ. දැන් ඔබට ගැඹුරුයි කියලා හිතුනහම අතහැරලා දාන්නේ අඥානය. ගැඹුරුයි කියලා තේරුනහම ඒක අභියෝගයක් හැටියට කරගෙන ඒ තුල තව තවත් ශ්‍රවණය කරමින් තව තවත් පරිශීලනය කරමින් තව තවත් ගැඹුරින් හදාරමින් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න පිනතුරේ ප්‍රඥාවන්ත. එතකොට මේ ප්‍රඥාව ගොඩ නැගෙන්නේ ඒ සමහර අයගේ ධනවත්කමක් දැක්කහම ඌ ඒකට ඉරිසියා කරලා ඌ අපිට බෑ කියලා අතාරිනවා. තේරුණාද? ඌ අපිට බෑ කියලා හිතනවා. සමහර අය නෑ. රයිට් මම මේ වගේ වෙන්න ඕන කියලා හිතලා එතෙන්ට යනවා. දැන් ඔය මෙහෙට අපර එක මහත්මෙක් ලංකාවේ හොඳම ව්‍යවසායකයෙක් හැටියට පත් වෙලා තිනෝ. එතුම පොඩි ඉස්සර පොඩි ආයතනයක නිකන් assistant කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ කාලෙදී එයා එක්තරා දවසක දකින්නවලු ජයර් ජයවර්ධන මහත්තයා අවමගුල් ගෙදරකට ඇවිල්ලා ඉන්නවා. එතකොට එයා කල්පනා කරාලු ඇයි ජනාධිපති මේ අවමගුල් ගෙදරට ආවේ කියලා. ඊට පස්සේ යා දකි බලනකොට තේරෙනවලු මෙයා එක්ස්පෝර්ටර් කෙනෙක්. අපනයනකරුවෙක්. ඒ නිසා මෙයා දයන්ත ව්‍යාපාරික ඒ නිසා තමයි මෙයාගේ ගෙදරට ආවේ. මේ අපනයනකරුවන්ට හරියට මේ සලකනවනේ රජය හරි කැමති. ආනයනය කරනවා කියන්නේ ගෙන්නනවනේ. මේ ඉතින් කැමති මොකද හේතුව ඒගොල්ලෝ විශාල වශයෙන් ඩොලර්ස් ලංකාවට ගේන නිසා ඒගොල්ලන් කැමති. ඒකෝර ඒ වගේ කෙනෙක් කෙනෙක්තර ජනාධිපති කෙනෙක් යනවා. ඒකෝර මෙයත් හිතනවා මමත් හොඳම අපනයනකරුවේ වෙනවා කියලා. ඉතින් හොඳට අපනයනකරුවෙක් වෙන මහන්සියලා මිනිස්සය. මේ මිනිස්සය ලංකාවේ හොඳම අපනයනකරුවෙක්ගේ සම්මානය ඒක වසර කියලා ලබනවා. ලබන්න මට්ටමට මේ මිනිස්සු දිරින් අවුරුදු 15ක් 20ක් වෙනකොට ඒ ඉලක්කයට ළඟා වෙනවා. හැබැයි මේ මිනිස්සු කියන අප්‍රමාණ වෙහෙස වුණා ඒකට. දැන් එයාට හිතුණා මමත් ඒ දේ කරන්න ඕන කියලා. එහෙනම් මගේ ගෙදරටත් ඒ වගේ රජවරු ගෙන්නන්න ඕන කියලා. හිතනවා. එතකොට මේ මිනිස්සු සාමාන්‍ය කෙනෙක් දැක්කම ඌ අපිට බෑ. දැන් මේ මිනිස්සු කීයෙන් කී දෙනාද ඒක හිතන්නේ. දැන් ඉතින් අන්න ඒ වගේම චින්තනයක් තමයි ඔය මටත් තිබුණේ. මම හිතන්නේ දැනුත් ඒක තමයි තියෙනවා ඇත්තේ. මිනිසෙකු විසින් කළ දෙයක් මටද කරන්න පුළුවන් බැරි දෙයක් නෙමෙයි. මම දන්නා එහෙම එකක් බෑයි කියන එකක් මගේ ළඟ නැහැ. මොනවද බැරි කියලා? මෙහෙම බැරි දෙයක් ලෝකේ නැහැ. ඒ ඕනම තත්ත්වයකට මිනිස්සුෙකුට යන්න පුළුවන්. ඒක තමයි නිවැරදි ධෛර්ය සම්පන්න හිතක ස්වභාවය. ඉතින් ඒ සිත ඔබේ ළඟ තියෙන්න ඕන. ඔය සතර සම්ප්‍රදානේ අර මේ කී කිය මේ මේ කයි වාරු ගහ ගහ හිටියට වැඩක් නැහැ. තමතුළු වීරිය නැත්තම්. මේවා කාගෙන බිඳගෙන නැති කරලා යන්න ඕන. දැන් පහුගිය කාලේ කට්ටිය කියන මේ යුද්ධ නැති කරන්න බෑ කීයේ හිටියා. තේරුණානේ? අපේ හාමුදුරුවෝ තමයි මහා මෛත්‍රිය තිබුණේ. මහා මෛත්‍රියෙන් උන්වහන්සේලා කිව්වා ගහලා දාපන් ඕක ඉවරල කරලා දාපන්. ඒ කිව්වේ මෛත්‍රියේ. එතකොට මෝඩ උන්න සෙට් එක කිව්වේ මොකද්ද? අනේ ගහන්න එපා පව් සිද්ධ වෙනවා. ඔකට ඌව වෙයි. ඒ රිදේ. මේ කීකියේ හිටිය අයම හිටියන තාමත් මේ රටේ මිනී මෙරි මෙරි ඈ බොම පුපුර පුපුර ගෑලි කෑලි තියෙනවා. ඕම නෙමෙයි අපේ හරිස්පත්තුවේ හාමුදුරුවෝ එමෙ හිටියේ. මහින්ද රාජපක්ෂට කෝල් එක ගත්තොත් කියන්නේ කහපන් කුඩු වෙන්නම ගහලා දාපන්. ඉවර කරලා දාපන් ඔබ. ආයිපස්ස බලන්න එපා. එතුම ඒ කාලේ අනුශාසන උපදෙස් අරගෙන තමයි කතා කරන්නේ. එහෙම කාලයක් තිබ්බා. එතකොට එතුමර ජයග්‍රහණ ලැබුණ පස්සේ ඔක්කොම හාමුදුරුවෝ යරවයි මේවයි ඔක්කොම අතහැරලා අමුතු උනන්න ගියානේ. ඊට පස්සේ කෙල වුණා. අහන්න තු කියන්නේ එහෙම තමයි. මොකද මේ උපදේශ වලට අහුම්කම් දීම් වලට ඉවෙන කරන්න ඕන. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මේ ප්‍රඥාව කියන එක මේ මේ හීන වෙන ස්වභාවයක් එනෝ එක්තරා මට්ටමකට ගියාම. ඒ කියන්නේ පුහුදුන් භවයේ ඉඳලා ඕනෝට වැඩි දරා ගන්න බැරි විදියට ධනේ බලය කියන එක එකතු වුණාම මේ මිනිස්සු අඳ වෙනවා. තේරෙනවද? ඕනෝට වැඩි වෙනවා. ඒ නිසා ඒ දේවල් ලැබෙන්නත් ඕන ප්‍රඥාවත් සමග ලැබෙන්න ඕන. මේ ශක්තියත් එක්ක තමයි දරා ගන්න තැන. දැන් අපි හිතුවෝ ගහක් ගහ හැදෙන්න කලින් ගහේ වැඩිපුර පළ බැරුවොත් එහෙම නේද? ගහේ ඉති කඩාගෙන වැටෙනවා. ආන්න ඒ වගේ දෙයක් වෙනවා මිනිස්සයාට. මිනිස්සයාගේ තියෙන ಗುಣධර්මත් එක්ක ශක්තියින් එක්ක තමයි මේ මිනිස්සයාගේ ප්‍රබලත්වය පිහිටන්න ඕන. එතකොට තමයි ඒ ගහ ලස්සනට ඒ දේ දරා ගන්න. ඔබත් එහෙමයි. ඔබේ ආධ්‍යාත්මික සුදුසුකම් එක තමයි මේ දේ දරන්න ඕන. එහෙම නැත්තම් බෑ ඒක. ඒ සුදුසුකම් එක මේ දේ දරන්න. ඉතින් ජීවිතේ ඔය හැම පැත්තකින්ම ධර්මානුකූල කරගන්න තැන තමයි ශක්ති සම්පන්න වෙන්නේ. ඉරටු දහස් ගාණක් එකතු වෙනකොට ඉදලක් වෙනවා. ඉරටු දහස් ගාණක් මිදුල එක දිගට වදිනකොට මිදුල තියෙන කුණු දෝවිලි අයින් වෙනවා. ජීවිතේටත් මේ කරුණු දහස් ගාණකින් ආවරණය සැකසෙනකොට අපි ධම්මානුධම්ම ප්‍රතිපත්ති වෙනවා, ධර්ම රසය විඳිනවා, ධර්ම ගුණේ විඳිනවා. ඒ නිසා හුදෙක්
ෂණිකයෙන් ඔන් ඕෆ් කරන ස්විච් එකක් කියලා හිතා ගන්න එපා. නිර්වාණය කියලා කියන්නේ, නිර්වාණ ධර්මය කියලා කියන්නේ මේ සියල්ලගේම එකතුවක්. දැන් නිවහනක් කියලා කියන්නේ ඒ වගේම එක කාරණයක් නෙමෙයි. මේකේ වැලි, ගඩොල්, හුණු, කම්බි, අරව මේ ඔක්කොම එකතු වුණාම මේක නිවහනක් වෙන්නේ. ඒ වගේ තමයි ධර්ම රාශියක එකමුතුවක බලයක් තමයි උතුම් ධර්ම අවබෝධය කියලා කියන්නේ. ඒ නිසාද හැමදෙනාටම ධර්මයේ පීඩ ආරක්ෂාව ලැබේවා, වහවහ ධර්මයෙන් බබලන්නට අවශ්‍ය කරන සිහිය ධර්මානුකූලව පාතද මෙම නිසිතන යොදවන්න හොඳ සිහියක් තියෙනවා. ධර්මයේ හොඳ සිහිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ ගුණ ධර්ම දියුණු කරගෙන ඒකාන්ත වශයෙන්ම තව තවත් ධර්මය අවබෝධයේ තියෙන අයට ධර්මය තව තවත් දහම් සෝ වෙදින්න වැඩේවා. ඒ වගේම ධර්මයේ මොනෝවල් මෙලෝ හතරක් තේරෙන්නේ නැති උදුවියට ක්‍රමානුකූලව මේ ධර්මයේ වැටහිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා සඵල වේවා. තෙරුවන් සරණයි.